తెరవ స్వర్ణశామ ఆటము పదతపి సుబృదు పర్దిని అంగారుదిన జుదాహము ధర్మసాక్ష ఆరంభక్రము పదత్ అప్పగిరి అనుకంపాయ అప్పగి గౌరవనీయ స్వామి నాసి అవసరాయి తరమల్లి స్వామి నాసి సంబంధ స్వామివాసి అప్పి శామదినామవిని పాద నమస్కారో పిలిగన్నో అదత్తపి పుట్టుపది ఒకసరాగరి మహాహత్తిపదోపమ సూత్ర అనుసారం తమ సాకచ్చాకరణ స్వామివాసి సన్నాహితులు సూత్ర సాకచ్చాకరణి అన్న మన స్వామివాసి గౌరవ ఆరాధన కన్నా అవి సాకచ్చ ఆరంభించండి సార్ తెరువ సార్
തിരുവൻ ശരണായി സുനന്ദ മഹാത്യ മമ ഹെദിലി വേഹിനവത് നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ කුජදාහමුව ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්න. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා අපි ගිය සතියේ කලින් සතියේ මම සම්බන්ධ වුණේ ඒ දක්වා මාහත්පදෝපම සූත්‍රය පාලියෙන් සිංහලට පරිවර්තනය කිරීම මුල ඉඳලා සිද්ධ කරා. එහිදී පඨවි ධාතුව දක්වා පරිවර්තනය කරා. ආපෝ තේජෝ වායෝ කියන කාරණා තුනත් ඒ හා සමාන නිසා මම අද කල්පනා කරා ඒ සූත්‍රය අපේ ලොකු ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රය ඒකේ PDF එක දේශනාව හැටියට පවත්වාගෙන යන්න. ඊට පස්සේ අපි අර පඨවි ආපෝ තේජෝ වායෝ ඒ කොටස් ටිකෙන් පස්සේ ඉතුරු කොටස අපි පාලියෙන් සිංහලට පරිවර්තනය කිරීමේ කටයුත්තක් කරලා ඒ විදිහට පවත්වාගෙන යන තමයි මම කල්පනා කළේ. ඒ නිසාද අපි මේ දේශනාව ඇසුරෙන් නැත්නම් සමින් වහන්සේ පවත්වපු PDF එක ඇසුරෙන් අපි පරිච්ඡේද කීපයක් කරමු. එතකොට එහෙම පරිච්ඡේද කීපයක් කරන අතරතුරේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඔබට ප්‍රශ්න නගන්න අදහස් ඉදිරිපත් කරන්න හැමෝටම අවස්ථාව ඉඩකඩ තියෙනවා. හොඳයි, එහෙනම් අපි PDF එකට යමු. උත්තම මනුෂ්‍ය රත්නය වන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ගම්බීර ධර්මයේ ඉගෙන ගන්නට. එතකොට මේකින් කතා කරනවා අද දවසේදීත් අපි සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගම්බීර ධර්මයේ ඉගෙන ගන්න. ගැඹුරු ධර්මයක් ඉගෙන ගන්න තමයි සෝදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් වදාරන ධර්මය ප්‍රයෝජන වෙන්නේ අවශ්‍ය වෙන්නේ ලෝකයේ තුළ මහා සාගරයක් බඳු සත්පුරුෂ භාවයන් භාවයෙන් යුක්ත සත්‍යවාදී අයට පමණයි. ඔන්න පින්වතුනි, දැන් වචන දෙකක් කාරණා දෙකක් සිහිපත් කරා. අපි ධර්මයේ ඉගෙන ගන්නකොට ඒකේ වටිනාකම කාටද අවශ්‍ය වෙන්නේ කියන කාරණේ. ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් වදාරන ධර්මයේ ප්‍රයෝජන වෙන්නේ අවශ්‍ය වෙන්නේ ලෝකයේ තුල මහා සාගරයක් බඳු සත්පුරුෂ භාවයෙන් යුක්ත සත්‍යවාදී අයට පමණයි. එතකොට මෙතන කරුණු තුනක් ඉස්මතු කරලා පැහැදිලි කරලා පෙන්වලා දෙනවා. එක කාරණයක් ධර්මය, අනිත් කාරණේ සත්පුරුෂ භාවය, අනිත් කාරණේ තමයි සත්‍යවාදී බව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලැබෙන්න නම් සුදුසුකම් දෙකක් මේ පැත්තේ තියෙන්නට ඕන. අන්නේ ප්‍රධාන සුදුසුකම් දෙක තියෙන අයට තමයි ධර්මය කියන දේ වටිනාකම අවශ්‍ය වෙන්නේ. එකක් තමයි සත්‍යවාදී බව, දෙවෙනි එක සත්පුරුෂ ඊළඟ කාර දෙවෙනි එක කිව්වට කරුණ වශයෙන් ගතව සත්පුරුෂකම. අන්න ඒ සත්‍යවාදී සත්පුරුෂයාට තමයි සද්ධර්ම. වෙනතන මම ඔබ කෙටියෙන් මතක තියාගන්න එහෙමයි හිතා මේ හදාගෙන තිනේ. සත් කියන වචනය මට මේ කෙටියෙන් ලඝුව මතක තියාගන්න විදියට මම මතක තියාගන්නේ සත්‍යවාදීකම තියෙන්නත් ඕන, සත්පුරුෂකම තියෙන්නත් ඕන. ඒ වගේම අන්නේ සත්පුරුෂකම කියන්නේ සත්‍යවාදී කවුරු හරි ඉන්නවනම්, සත්‍යවාදීකම තියෙනවනම් ඒ සත්‍යවාදී කෙනා කවදාවත් අසත්පුරුෂ නම් වෙන්නේ නැහැ. සත්‍යවාදී කෙනා සත්‍යයට ගරු කරනවා මිසක ලෝකයේ තුල සාධාරණ අසාධාරණ හරි වැරදි ආදී දේ වශයෙන් එයා නිගමන වලට යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයාගේ තියෙන සත්‍යවාදීකම නිසා වෙන්න එයා කොහොමත් සත්පුරුෂ වෙනවා නේද? එතකොට සත්පුරුෂ අය ඉන්නවා. එතකොට සමහර කෙනෙක් ඉන්නවා පින්වතුනි සත්පුරුෂ විතරයි. ඒ කියන්නේ බොහොම ගුණවත්, අනිකා ගැන කල්පනා කරනවා, ඒ වගේම බොහොම නම්‍යශීලී, මුදුබුල හරි උපශාන්ත ගුණ තියෙනවා. හැබැයි බොහෝම තෙතමාත්‍ර ජීවිතයක් වුණත් ඒ සමහර විටක ඒක නත් සත්‍යවාදී නොවෙන්න පුළුවන්. හැබැයි සත්‍යවාදී කෙනා සත්පුරුෂ වෙනවාමයි. අන්න එතකොට සත්‍යවාදී සත්පුරුෂයෙකුට තමයි මොනවද සත් ධර්මයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක වටිනාකම ඉස්මතු වෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි අපි ඒක හොඳට මතක තියාගමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණට වැඩක් නැහැ සත්‍යවාදී සත්පුරුෂ නැත්නම්. ලෝකේ සත්පුරුෂ වුණාට විතරක් මදි සත්‍යවාදී නැත්නම්. සත්‍යවාදී කෙනා කොහොමත් සත්පුරුෂ වෙනවා. සත්‍යවාදී සත්පුරුෂ වුණ පමණින්ම ප්‍රමාණවත් මදි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අවශ්‍යයි. එහෙනම් කෙනෙක්ට එතර වෙන්න නම් මෙන්න මේ කරුණු තුන හොඳට මතක තියාගන්න අපි ඒක හදවතේ රුවාගමු. මේ සත්‍යවාදී සත්‍යවාදී සත් පුරුෂයාටයි සත් ධර්ම. මම ඒ සත් කියන වචනේ මතක තියාගෙන තියෙනෙමයි සත්‍යවාදී සත් පුරුෂයාට තමයි මොකද සත් ධර්මයක් ලැබෙන්නේ. ඔය ඒ කියන්නේ සත්‍යවාදී සත් පුරුෂයාට තමයි සත් ධර්මයක වටිනාකම තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ නමක් වදාරණ ධර්මික ප්‍රයෝජනෙ තියෙන්නේ අවශ්‍ය වෙන්නේ ලෝකයේ තුල මහා සාගරයක් වද සත්පුරුෂ භාවයන් එක. සාගරයක් කියන්නේ විශාල වශයෙන් සත්පුරුෂකම තියෙන්නට ඕන. සත්‍යවාදී අයට පමණයි, ඒ වගේම සත්‍යවාදී අයට විතරයි. එහෙනම් අපි හොඳට තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ නමක් වදාරන ගම්භීර ධර්මයේ අවශ්‍යතාවය අප තුළ ගොඩනගා ගන්න. ඒ අසාමාන්‍ය සත්පුරුෂ භාවයක් නැති සත්‍යවාදී නැති කෙනෙක් මොන විදිහකට ධර්ම පරියායක් ඉගෙන ගත්තත් ඒ අය තුළ ඒ ඉගෙන ගන්න ධර්මය සද්ධර්ම අධිමානියක් බවටයි පත් වෙන්නේ. මතක තියාගන්න සත්පුරුෂ භාවය නැත්නම් සත්‍යවාදීකම කියන සුදුසුකම් ටික නැත්නම් එයා ධර්මී ඉගෙන ගනිමු. පාලි භාෂාව, භාෂාත්මකව සූත්‍ර විග්‍රහ කරන විදිය, කටපාඩම් තියෙන්න පුළුවන්. එයා විවිධ විදියට අර්ථ නිරූපණ ඉස්මතු කරොත් ඒ තුලින් ඇති වෙන්නේ සත්‍යවාදී සත්පුරුෂ බව තියෙන කෙනාට තමයි සත් ධර්මයක වටිනාකමක් තියෙන්නේ. සත්‍යවාදීත්වය නැතුව සත්පුරුෂකම නැතිව බුද්ධ වචනයක් ඉගෙන ගනිමින් ඒ තුලින් වෙන්නේ සද්ධර්ම අධිමානයක් දක්වා යෑමක් විතරයි වෙන්නේ. මොකද හේතුව ඒ අය තුල තියෙන්නේ මම කියන කාරණා. ධර්මයේ ඉගෙන ගත්තට ලෝකේ තවත් විෂයක් ඉගෙන ගත්තා සමානයි. අන්න ඒකට හේතුව ඒ මම කියන කාරණාව. තමන්ට ආවේනික වූ ස්වාධීනත්වය. එයම තහවුරු කරගෙන ඒ මිම ඔසේම මැනමැන යන වැඩපිළිවෙලක් පමණයි. අන්න ඒ මිම ඔසේම මැනමැන යන වැඩපිළිවෙලක් විතරයි යාට තියෙන්නේ. තමන්ට යම් යම් දේ ගෝචර වෙනකොට ඒ ගෝචර වෙන දේ අනුව ඒකේ ගෝචර ස්වභාවය අනුව ඒකේ සාධාරණ අසාධාරණ යහපත අයහපත හොඳ නරක සැප දුක කියන මෙන්න මේ කාරණා එක්ක මැන මැන තමන්ව තහවුරු කරගන්න වැඩපිළිවෙලක් විනා වෙන කිසිම දෙයක් සත්‍යවාදී සත්පුරුෂ නැති අයට සිදුවන්නේ නැහැ. ඔන්න ඒක කියන හරි ලස්සන කාරණයක්. එක් කියන කාරණය තමයි තමන්ට යම් යම් දේ ගෝචර වෙනකොට. ඔන්න දැන් යම් යම් දේවල් ගෝචර වෙනවා. මොනවද යම් යම් දේවල් ගෝචර වෙන්නේ? ඔන්න දැන් ගොඩාක් දේවල් ජීවත් වෙද්දි පේනවා, එනවා, දැනෙනවා, දැනගන්නවා, එනවා, යනවා, කනවා, බොනවා, නානවා, ගඳ නේද? ගඳ සුවඳ දැනෙනවා, රස බලනවා. ওই විදියට යම් යම් ප්‍රකට වීම වෙනවා, නොයෙකුත් වේදනා විඳීම් විඳිනවා, හඳුන ගැනීම වෙනවා, දැන ගැනීම වෙනවා, නොයෙකුත් සකස් වීම වෙනවා. තද ගති, සීතල ගති, උණුසුම් ගති, වැగిරෙන ගති, හමායන ගති, ඔයගේ ඕන ගෝචරත්වයක් ආවොත් එයා මොකද කරන්නේ? ඒ ගෝචරත්වය මොකක්ද කියන හොයන්න යන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ඒ ගෝචරණ දේ අපි තුන් පේනවා කියන ඒ පේන දේ මොකද කරන්නේ? සාධාරණ ඒ ගෝචරණ දේ අනුව, ඒකේ ගෝචර ස්වභාවය අනුව, ඒකේ දැන් මං ගත්තේ පෙනීම. මේ පේ මට පේ ඉස්සරහින් පේනවා මොනවා හරි. මට ඉස්සරහින් මොකක් හරි, මගේ ඉස්සරහ ෆෝන් එකක් තියෙනවා. මේ ෆෝන් එක දෙයක් කරගෙන මොකද කරන්නේ? ඒක සාධාරණ අසාධාරණ. ඒ කාරණා දැන් ඒ සාධාරණ අසාධාරණ කාරණාවල් හොයන්න පටන් ගන්නවා. ඒ වගේ මේක යහපත් අයහපත් හොඳ නරක සැප දුක මෙන්න මේ කියන කාරණා එක මැන මැන දැන් මොකද කරන්නේ? හොඳ නරක සාධාරණ අසාධාරණ නේද? ඔය හැම එකක්ම මැන මැන තමන්ව තහවුරු කරගන්න වැඩපිළිවෙලක් විනා, තමන්ම තහවුරු කරගන්න වැඩපිළිවෙලක් විනා වෙන කිසිම දෙයක් සත්‍යවාදී සත්පුරුෂ නැති අයට සිදු වෙන්නේ නැහැ. අන සත්‍යවාදී සත්පුරුෂය කෙනා මොකද වෙන්නේ? ගෝචර වෙන ස්වභාවයන් ඔස්සේ හොඳ නරක ආදී වශයෙන් මැන මැන ඉන්නවා වෙනුවට සත්‍යවාදී සත්පුරුෂයා මොකද කරන්නේ? අන්න එයා ඒක පිළිබඳව විමසීමකට යොමු වෙනවා. ඒක නිසා ධර්මයක් ඉගෙන ගන්නට මත්තෙන් ඔන්න ඒ නිසා ධර්මයක් ඉගෙන ගන්නට මත්තෙන් ධර්මයක් ශ්‍රවණය කරන්නට මත්තෙන් සම්පූර්ණයෙන්ම ඔන්න දැන් අපිට කියන ධර්මයක් ඉගෙන ගන්න කලින් ආයුනහසේ සිහිපත් කරන සම්පූර්ණයෙන්ම මොකද ධර්මයක් ඉගෙන ගන්න මත්තෙන් ධර්මයක් ශ්‍රවණය කරන්නට මත්තෙන් සම්පූර්ණයෙන්ම ගුරුවරයෙක්ට කල්යාණ මිත්‍රයෙක්ට යොමු වුණු ගතියකින් යුක්තව තමන්ගේ සත්පුරුෂ භාවය උපරිම දියුණු කරගනිමින් ඔන්න දැන් තමන්ගේ පැත්තේ දුර්වලකම් තියෙන බෑ. ඒ කියන්නේ බෑ කියන එක කියන්නේ අපි එන්න දවසින් දවස සත්පුරුෂකම් ගුණවත්කම් වැඩි කරගන්නට ඕන. සත්පුරුෂ භාවය උපරිම දියුණු කරගනිමින් පුංචිම හෝ අසත්පුරුෂ භාවයක් තියෙනවා නම් නේද? පුංචිම හරි අසත්පුරුෂ භාවයක් තියෙනවා නම් ඒ කෙනාට පින්තුනේ ධර්මීය වැදගත්. අන්න කාගේ හරි ජීවිතයක අසත්පුරුෂකම ඉස්මතු වෙනවා කියලා කියන්නේ එයාට ධර්මීය වැදගත් වෙන්නේ නැහැ කියන එක. වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න. පුංචිම හෝ අසත්පුරුෂ භාවයක් තියෙනට මේ. ඒක නිසා තමයි අර සාරිපුත්ත උත්තමයන් වහන්සේ පෙන්වන්නේ. කෙස්ලෝමේක අග තැවරුණු කුඩා වරද පවා මහා වලාකුලක් වගේ දකින්නවා කියන්නේ. يعني පුංචිම දේ පවා එයා දකින්නේ මොකද්ද? කෙස් ගහක අග තියෙන පුංචි දෙයක්. يعني කෙස් ගහක් කියලා කියන්නේ අස්ලෝමයක් කියලා කියන්නේ චිත්ත කෙස් ගහක් අස්ලෝමයක් කියලා කියන්නේ ඉතා කුඩයිනේ නේද? කෙස් ගහක දැන් අපි බලමු අස්ලෝමයක් අපිට මොකද්ද මේ කෙස් ගහක් අරගෙන බලමුකෝ. කෙස් ගහක අග කියන්නේ ලොකු පරාසයක් නෑ. ඒ කෙස් ගහේ අග කියලා කියන්නේ හරිම ඉතා කුඩා තරයි ඉතා පුංචි පපසරියක් තියෙන. හැබැයි ඒ දේ පවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත තේර ගාථාවදී පෙන්වලා දෙනවා. ඒක හරියට වලාකුලක් කියන පුංචි දෙයක්ද නෑ. අහස්සේ උඩ ඉහළ ආකාශයේ තියෙනකොට ඕනම කෙනෙකුට ප්‍රකටයි. ඕන කෙනෙකුට පේනවා. එනිසා මේකෙන් අර්ථ ගන්න වෙන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතේ පුංචි පුංචි පවා දුර්වලතා තියෙනවා නම් ඒ පුංචි පුංචි දුර්වලතාවය පවා ලොකුවට දකින්න පුංචිදී පුංචි කියලා මඟ නොහැර ඒවා ලොකුවට දැකලා ඒව දුරු කරන්න උත්සුක වෙන්න ඕන කියන එකයි මෙන් අදහස් කරන්නේ. එහෙනම් අපේ ජීවිත තුළ කීකරුකම, අවංකකම, ඒ වගේම විවෘතභාවය ඕන අපේ ජීවිතේ තියෙන්න ඕන කියනවා. මොනවාද? කීකරුකම තියෙන්න ඕන, අවංකකම තියෙන්න ඕන, ඒ වගේම විවෘතභාවය. ඒ කියන්නේ හංගන්නේ නැහැ කියන එක. සියල්ලක්ම විවෘත වෙන්න ඕන. කියන ඔක්කොම විවෘත වෙන්න ඕන කියලා. කිසිඳු යඟවිල්ල තමන්ගේ මනසත් එක්ක කොටු වෙලා සංකල්පයක් එක්ක වහගෙන ඉන්න බව. කිසි දෙයක් නැති කෙනෙක් තමයි හිතන කෙනෙක් කියන්නේ. කියන්නේ හිතන කෙනා, විචක්ෂණය කරන කෙනා, එයාට හංගන තරම් දෙයක් නෑ. එයා වහන්නේ නෑ, එයා හරි විවෘතයි. ඒ කියන්නේ හංගනවා කියන එකේ අදහස මොකද්ද? මම සතුටු කරන්න ඕන එකනේ නේද? يعني මොනවා හරි හංගන්නපත් කරන්නද? මම තෘප්ත කරන්න. අපි අහන්නේ මමත්වයේ කියලා ගැනීමේ වැරද්ද දකින ඉගැන්වීම. හැබැයි පුංචි පුංචි දේවල් හෝ අල්පතර දේවල් හෝ අපේ ජීවිතේ අපි හංගන්න උත්සාහ කරනවා. වංචාසහගත වෙනවා. ඒ කියන්නේ ඒකේ අර්ථය මොකද්ද? ඒකේ අදහස තමයි තව දුරටත් මමත්වයට කැමති, තව දුරටත් සසරේ නතර වෙන්න කැමති. ඒ කියන්නේ මේ අපි ඉගෙන ගන්න මමත්වයේ දුර වෙන ඉගැන්වීම. හැබැයි මමත්වයේ දුර වෙන ඉගැන්වීමක් වුණාට මම විවෘත නැහැ. ඒ කියන්නේ මාව තෘප්ත කරන්න, මාව සතුටු කරන්න නේද? ඒ කියන්නේ ඒකට හරි කැමති. අන්න ඒ නිසා තමන්ගේ තියෙන දුර්වලතාවයන් මොනවද කියලා විවෘත වෙනකොට කල්යාණ මිත්‍රයෙක් ඉස්සරහා, සත්පුරුෂයෙක් ඉස්සරහා නේද? කවදාවත් කල්යාණ මිත්‍රයෙක්, කවදාවත් සත්පුරුෂ උතුමෙක්, කවදාවත් ගුරුවරයෙක්, ශිෂ්‍යයෙක් නම් හික්මන කෙනෙක් නම් එයා මොන විදියට විවෘත වුණත් කල්යාණ මිත්‍රයා සත්පුරුෂ භාවයෙන් එයාගේ තියෙන ඒක කෙනාට, ඒ කියන්නේ කෙනාට ඇඟිලි දික් කරන්නේ නැහැ. කෙනෙක්ට ඕන තරම් වරදින්න පුළුවන්. පින්වතුනි, දැන් බුදුරජාණන් වහන්සේ ගොඩාක් දුරට දැන් ඔය සමහර සංයුත්ත නිකාය එක වගේ සමහර සූත්‍රවල තියෙන බුදුරජාණන් වහන්සේට හොඳටම දොස් කියපු අයට තමයි බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය කියලා දීලා තියෙන්නේ. දැන් ඔන්න සමහර වෙලාවට සමහර වෙලාවට ඔය සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ එහෙම සමහර බමුණු හරි පුදුම විදියට බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්න හදනවා. හැබැයි ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ පිහිට වෙන්නේ. සත්පුරුෂේ, කල්යාණ මිත්‍රේ කවදාවත් තමන්ගේ ශ්‍රාවකයා කෙරෙහි කිපෙන්නේ නැහැ. තමන්ගේ ශ්‍රාවකයා කෙරෙහි ඒ ශ්‍රාවකයාගේ කියන්නේ එයා මොන අදහසක්ද දක්වන්නේ, ඒක විවෘත භාවයෙන් නම්, ඒක අවංක භාවයෙන් නම් කටයුතු කරන්නේ අවදාවත් එයාගේ ඒ ඒ ශ්‍රාවකයාට අවදාවත් චෝදනා කරන්නේ නැහැ. ඒ ශ්‍රාවකයා මලින්නේ නැහැ, එයාව යට කරන්නේ නැහැ. හැමදෑම ගුරුවරයෙක් කියන්නේ, කල්යාණ මිත්‍රයෙක් කියන්නේ තිතමාතු හදවතකින් යුක්ත කෙනෙක්, සත්පුරුෂයන්. ඒ නිසා එබඳු සත්පුරුෂයන් ඉදිරියේදී විවෘත වෙන්න ඕන. මොකද ඒ සත්පුරුෂය කවදාවත් එයාගේ ආත්මාභිමානයට කැළලා හානියක් වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. සත්පුරුෂයා දන්නවා, කල්යාණ මිත්‍රයා දන්නවා. මොකද්ද දන්නේ? එයාගේ වැරද්දනේ, එයාගේ කෙලෙස් වල මේක වැරද්ද තියෙන්නේ. දැන් අහිංසක නැත අඟුලිමාල, අඟුලිමාල නරකද? පුජ්‍යලය, පුජ්‍යලයා නෙවෙයි, එයාගේ කෙලෙස් වැඩ කරපු හැටි වැරදි වුනේ. ආලවක නරක කියන්නේ නෑ, එයාගේ කෙලෙස් වැඩ කරපු වැරද්ද. මේක පින්තුනේ, මේ කෙලෙස් එක්ක තියෙන ප්‍රශ්නය, ඒ කෙලෙස් වල තියෙන බලවත්කම නිසා පුජ්‍යලයාට හානි වෙන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රේ ඉගේ ඉස්සරහා විවෘත වෙනකොට, ගුණ සමුදාය තමන්ගේ විවෘත භාවය එළියට දානකොට, අන්න එතකොට එයා විවෘත වෙද්දී අඩුපාඩුව මොකක්ද කියන ඒක හදාගන්න ඕන විදිය හරීම කලන ගුණයෙන් යුක්තව, තිත මාත්තු මුදුමලක් හදවතින් යුක්තව කියල දෙනවා. අන්න ඒ නිසා සත්පුරුෂේ සත්පුරුෂ කල්යාණ මිත්‍රේ ගුරුවරේ කිස්සරහදී අන්න විවෘත වෙන්න ඕන, කීකරු වෙන්න ඕන, ඒ වගේම අවංකකම තියෙන්න ඕන කියලා කියනවා. අන්න එහෙම ආයත තමයි අන්න යාගේ ගාව මමත්වේ නැහැ. කෙලෙස් නිසා ක්ලේශවලට යට වෙච්ච ස්වභාවයක් තියෙන පුළුවන්. හැබැයි විවෘත වෙන තැනම මොකද්ද වෙලා තියෙන්නේ? අන්න මමත්වේට ඉඩක් හැදිලා නැහැ. සත්‍යවාදීව හිතනවා කියන්නේ අන්න එතනදී. මොකද එයා සත්‍යවාදීව හිතනවා නම් එයාට ආවේනික රාමුව එක්ක කුමන හෝ දෙයක් එයාට කොටු වෙන්න ලැබෙන්නේ නැහැ. එයා විවෘත වෙනවා. ඉන්න විවෘත වෙනවා කියලා කියනවා. ඊළඟට ඊළඟ ඡේදෙත් බලමු අපි. මෙන්න මේ වගේ සත්පුරුෂ ගුණයෙන් යුක්ත භාවයෙන් ඉන්න කොට කෙනෙක් ඒ කෙනාගේ හිත සංසිඳිල්ලක් සැනසිල්ලක් ඇති වෙනවා. ඒ කියන්නේ සංසිඳිල්ලක් සැනසිල්ලක් ඇති වෙන්නේ තමන් කියලා කොටු කරගත්ත හෝ බාහිර කියන කාරණා පිළිබඳව හෝ කිසිදු දෙයක් පිළිබඳව ඇදිලා යන්නේ නැහැ. ඔන්න හරි ලස්සන කාරණයක් ඉදන්දී ආපහු බලන්න එක. මෙන්න මේ වගේ සත්පුරුෂ ගුණේ යුක්ත භාවයෙන් ඉන්නකොට කෙනෙක් සත්‍යවාදීව සත්පුරුෂත්වයේ ඉස්මතු වෙනා ඉන්නකොට ඒ කෙනාගේ හිත මොකද්ද? එයාගේ හිතට සංසිඳිල්ල. හංගන දේවල් නැනේ, හංගල ඉන්නකොට හරි අමාරුයි. හංගල තියාගෙන ඉන්නකොට සැනසෙල්ලක් ඇති වෙනවා. හැබැයි දැන් විවෘත වෙච්ච ගමන් හංගල මේ නඩත්තු කරන්න, රැකවල් දාන්න, ඒ ඉස්සරහින් මේ ආරක්ෂකයෝ තීර තියන්න. එහෙම ආයාසයක්. ඒතර ඒ අමාරුවක් නෑ යාට. පූර්ණ විවෘත භාවය නිසා සැනසෙල්ලක් ඇති වෙනවා. ඒ කියන්නේ සංසිඳිල්ලක් සැනසෙල්ලක් ඇති වෙන්නේ තමන් කියලා කොටු කරගත්ත හරි බාහිර කියලා කාරණා පිළිබඳව හෝ කිසිදු දෙයක් පිළිබඳව ඇදිලා යන්නේ නැහැ. ඇයි? තමන් කියලා කොටු වෙනුනොත්, බාහිර කියලා කොටු වුණොත් ඒකත් එක්ක ඇදිලා යන්නේ. දැන් විවෘත වුණාට පස්සේ ඇදිලා යන දෙයක් තියෙනවද? නැහැ. විවෘත වුණාට පස්සේ ඇදිලා යන දෙයක් නැහැ. ඔහුට අවශ්‍යතාවයේ තියෙන සත්‍ය පමණයි. එයාට වුණා එකයි එක කාරණය. මොකද්ද තියෙන්නේ? සත්‍ය විතරයි. ඒක හරිය වටින වචනයක්. එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? සත්‍ය විතරයි. ඒ සත්‍ය කියන කාරණාව සත්‍යවාදී කෙනාගේ මම කියන කාරණාව එක්ක ලැග ගැනීමකින් තොරවයි තියෙන්නේ. ඔන්න කියනවා සත්‍ය කියන කාරණාව සත්‍යවාදී කෙනාගේ මම කියන කාරණාව එක්ක ලැග ගැනීමකින් තොරවයි තියෙන්නේ. සත්‍ය හොයනවාය හොයනවායි කිය කියා හිතෙහි මොනවා හෝ කුංචි දෙයකට කලබලයක් දුකක් පීඩාවක් එනවනම් ඔන්න කවුරු හරි ඉන්නවා සල් දැන් අපි කියනවා සත්‍ය හොයනවා කියලයි කියන්නේ. හැබැයි අපි ජීවත් වෙද්දි හිතේ මොනව හෝ කුංචි දෙයකට කුංචි දෙයකට හරි කලබලයක් ඇති වෙනවනම් දුකක් පීඩාවක් එනවනම් ඒ බාහිරව ලැබෙන නැත්නම් හිතේ අරමුණුත් එක්ක ලැබෙන දේ එකතු වෙලා නම් වැඩ කරන්නේ. ඔන්න සමහර වෙලාවට බාහිරින් එන දෙයක් එක්ක මේ හිල වෙනවා. ඔන්න නැත්නම් මගේම මමම හිතපු දෙයක් නිසා කම්පැනි එකටපත් වෙනවා. අන්න එහෙම වෙනවා නම් මොකද්ද කියන්නේ? එවැනි අයට කුමකට බුදුරුන් පෙන්වන ගැඹිර ධර්මය එහෙවට කෙසේ ප්‍රයෝජනයක් වේද? අන්න පුංචි දෙයටත් හෙල වෙනවා නං. එක්ක බාහිර දෙයක් වෙන පුළුවන්, මගේම මම උපදව ගන්න දෙයක් වෙන පුළුවන්. ඒවට එහෙම දේවල් එක එකතු වෙලා නම් යන්නේ. අන්න එහෙම අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇහුවට අර්ථයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එතනදී වෙන්නේ සද්ධර්ම අධිමානයකට යන එක විතරයි. නම් මේ ස්වාමීන් වහන්සේ මේ ගන්න පූරිකාව අපිට තේරෙනවා මොකද? ධර්මයේ ඉගෙන ගන්න මොකද වෙන්නවද? එයා හරි පුදුමාර යතින්ද කීලෝ පටවින් සිතෝසියා කියලා අර කතන සූත්‍රය කියන්නේ හැම අතකින්ම වේරම්භ වාතයාවත් එයා නොසෙලී ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොකද්ද? අන්න මේ පුංචි පොඩි පොඩි දේවල් වලට හොලවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි, එයා බොහොම ශක්තිමත් කෙනෙක්. අන්න ඒ ශක්තිමත් කෙනාට තමයි මේ ධර්මයේ තියෙන වටිනාකම ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ මේ සුන්දර ගාම්භීර දහමක් ඉගෙන ගන්නට මත්තෙන් සම්පූර්ණයෙන්ම ජීවිතයේ හිතන ගතියක් එක්කම යොමු වෙලා, ඒ වගේම සත්පුරුෂභාවයෙන් යුක්තව ඒ දහම අහන්නට යොමු වෙන්නට ඕන. දැන් ආයි මං කිව්වා කියන්නම්, සත්‍යවාදී සත්පුරුෂයාටයි සද්ධර්මය. සත්‍යවාදී සත්පුරුෂකම නැත්නම් සද්ධර්මී ඉගෙන ගත්තට එක සද්ධර්ම අධිමානියක් බවට පත් වෙනවා. ඒක හොඳට මතක තියාගනිමු අපි, මමත් ඔබත් අපිත් කවුරු. ඒ ධර්මයේ අවශ්‍යතාවය ගොඩනැගෙන්නට ඕන. එහෙම කෙනාට විතරයි ඒ ධර්මයේ ප්‍රතිපදාව තේරුම් ගන්නට පුළුවන්. නැත්නම් ඒ ඉගෙන ගන්න කාරණාව තවත් පරියායක් විතරක් වෙනවා. يعني අපි ධර්මී ඉගෙන ගන්න එක ජීවිතයේ පැත්තෙන් ඔපවත් වෙන්නට ඕන නේද? ඒකෙන් තමන්ව තහවුරු වෙන, තමන්ගේ වැඩපිළිවෙල සාධාරණීකරණය වෙන, එක්කෝ තමන්ට ඒ වැඩපිළිවෙල නෑ කියලා තමන්ව සාධාරණීකරණය වෙන. මොන සමහර අය කියනවා, ආ මම මේකත් එක තමයි ඉන්නේ, නැත්නම් අනේ මම නෑනේ, අයියෝ මම ධර්මයට ඇවිල්ලා නෑනේ. අර සම්මත නියම සූත්‍රවල කියන අත්තම් පරිභෝති, තමන්ට පරිභව කරගන්නේ කියන නේ, ධර්මය අහලා තමන්ට පරිභව කරගන්නවා නම් ඒත් මාර්ගය වෙනවා නේද? ඔය දෙකෙන් එකක් වෙන, හොඳට තේරුම් ගන්න. එක්ක තමන්ට තේරෙනවා කියනවා, එහෙම නැත්නම් ඔන්න බලන්න ධර්මය ඇහුවට පස්සේ අපිට වෙන දේ මොකද්ද? ඔන්න සත්‍යවාදී ගතිය නැති වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? එක්ක මේකම තමයි හරි කියලා ඒක හරි කරගන්නවා. නැත්තම් අනේ මට මේ යන්න බෑනේ, ආයි තමන් තහවුරු. එක්කෝ මට තේරුණා මේක තමයි හරි මේක කියලා තමන් තහවුරු වෙනවා. එහෙම නැත්තම් මොකද අනිත් පැත්තට වෙන්නේ, අනේ මට මේ වැඩපිළිවෙල මේ විදිහට කරගන්න බෑනේ, ආයි තහවුරු වෙනවා. පුළුවන් බවෙන් තහවුරු වෙනවා, බැරි බවෙන් තහවුරු වෙනවා. එහෙනම් හිතන ගතියකට ඉස්මතු වුණාට පස්සේ මට පුළුවන් හරි මට බෑ කියලා හරි එහෙම කාරණයක් ජීවිතේ ඉස්මතු වෙන්නේ නැහැ. එක පැත්තක් වෙනවා තමන්ගේ වැඩ පිළිවෙල සාධාරණීකරණය වෙනවා, අනික් පැත්තෙන් තමන්ට ඒක කරගන්න බෑ කියලා සාධාරණීකරණය වෙනවා. අද ගොඩාක් අයට තියෙන්නේ ඒකනේ, මොනවා හරි දෙයකින් තමන්ව සාධාරණීකරණය වෙනවා. ඒ මොනවා හරි දේ දකින තමන්ව සාධාරණීකරණය කරගන්නේම අන්න හරි කියලා හරි වැරදි කියලා හරි මට මේ මාර්ගේ දැන් ඔන්න මම මාර්ගේ ගමන් කරලා කියනවා හරි මට මාර්ගේ ගමන් කරන්න බෑ කියලා ගමන් කරන්නේ නෑ කියලා හරි අන්න සාධාරණීකරණය වෙන්නේ අර අවංක සත්‍යවාදී භාවයෙන් යුක්තව ගුණවත් භාවයෙන් යුක්තව ඒ දහමට අනුගත නොවන නිසා. අන්න ඒ ධම්ම මාර්ගයට මේ අනුගත නොවන නිසා තමයි ඒක මේ විදිහට වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. හොඳයි. අපි එතන දෙනකන් පොඩ්ඩක් කතා කරානේ. කාට හරි එතන අදහස් තියෙනවද?
අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්ස, මෙතන කිව්වනේ කිසි දෙයක් නැති කෙනෙක් තමයි හිතන කෙනෙක් කියන්නේ කියලා. එතකොට ඒ කිසි දෙයක් නැති කෙනෙක් කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස?
කිසි දෙයක් නැති කෙනෙක්. එතනදී අම්ම මෙන්න මෙහෙමයි අදහස් වෙන්නේ. දැන් අපි ලෝකය දෙයක් කරගන්නවනේ. ඒ ලෝකය දෙයක් කරගත්තට පස්සේ අපි මේක හොඳයි. හොඳයි නම් මොකද්ද කරන්නේ? හොඳ දේ ගන්න අපි උත්සාහ ගන්නවා. ඒ වගේම හොඳ දේ රැක ගන්න උත්සාහ ගන්නවා. හොඳ දේ නැති වෙනස් වෙනකොට අපි ඒක තහවුරු කරගන්න උත්සාහ ගන්නවා. හොඳ දේ නැති වෙලා ගියම ආයි දුක් විඳිනවා නේද? ඊට පස්සේ හොඳ දේ තියෙදි මට ඒව භුක්ති විඳින්න බැරි වුණොත් මට ආපහු දුකයි. ඒ වගේම නරක දේවල්, නරක දෙයක් ලැබුණොත් ඒ නරක දේත් එක්ක ගැටේ නර කොහොමත් නරකයි. නරක දේ නිසා අපහසුතාවයකට පත් වෙනවා. දැන් එතකොට දැන් අපිට ලෝකයේ දෙයක් වුණාට පස්සේ අම්මා ඒ දේත් එක අපි එක්ක ලං කරගන්න තරගය ලං කරගන්න උත්සාහ ගන්න, එහෙම නැත්නම් අයින් කරන්න උත්සාහ කරගන්න, එහෙම නැත්නම් ඒකත් එක්ක මධ්‍යස්ත වෙනවා. ඒකත් එක්ක මධ්‍යස්ත වීමකුත් වෙනවා. ඒත් ඒකත් එක්ක ඉන්නවා. ලෝකයේ දෙයක් වුණාට පස්සේ ඒ දේ ලං කරගන්න උත්සුක වෙනවා, එක්ක අයින් කරගන්න උත්සාහ කරනවා, එහෙම නැත්නම් ඒකත් එක්ක මධ්‍යස්ථව හරි ඉන්න උත්සාහ කරනවා. ලං කරගත්තත් අයින් කරත් ඒකත් එක්ක සාමකාමීව ජීවත් වුණත් ඒක කියලා එකක් අපිට තියෙනවා. හැබැයි විචක්ෂණීය කරන කෙනා, සත්‍යවාදී කෙනාට ලං කරගන්න දෙයක්වත් අයින් කරන දෙයක්වත් මධ්‍යස්ත වෙන්නවත් කාරණයක් යෙදෙන්නේ නැහැ. අන්න එයාගේ ස්වභාවයම මොකද්ද? යෙදෙන 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 හැම කාරණයක්ම පේන, ඇහෙන, දැනෙන, දැනගන්න, ප්‍රකට වෙන, විඳින, හඳුන ගන්න, සකස් වෙන, දැනගන්න ඕනම ගති ස්වරූපයක් එක්ක එයා ජීවිතේ හැම කාරණයක් එක්කම මේක මොකද්ද, මේක මොකද්ද, මේක වෙන්නේ කොහොමද, මේක හොඳයි මේක නරකයි කියලා නෙවෙයි, මේක කෙසේද කියලායි හොයන්නේ. පෙනීමක් නම් පෙනීම කෙසේද, ඇහිීමක් නම් ඇසීම කෙසේද, අන්න එහෙම හොයනකොට අම්මා එයා කිසි එකක් එක කොටු වෙන්නේ නැහැ. ඒකයි එතන අදහස් කළේ. එතන අදහසද ආවද මේ
සාන්නාස පැහැදිලි එක? ඒ කියන්නේ ඇත්තටම එතන මේ මම කියන කෙනා නැතුව එම ක්‍රියාවලිය ගැන දිහා බලන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ නේද සාන්නාස?
ඔව්, මම කියන කෙනා නැතුව ඒ ක්‍රියාවලිය දිහා බලනවා කියනටත් වඩා يعني ඊදෙර ඊදෙන හැම දෙයක්ම බලනවා.
මම බලනවා.
අන්න හරි. මම නැතුව බලනවා කියන එකත් එහෙම. දැන් මම නැතුව බලන්න බෑනේ.
හැබැයි
මම නේද මම කියලා යෙදෙන්නේ
මොකක්ද? එහෙම එහෙම බලනකොට අපිට මම කියන ඊදීමක් එන්නේ නෑනේ සානස. දකිනවා, යනවා, කනවා එහෙම කියනකොට.
අන්න හරි. අන්න එතකොට ඒ ඒ ඒ කාරණාවල් විමසද්දී විචක්ෂණය කරද්දී අම්මා මේ එයාට මේ දෙයක් හැටියට එන්නේ නෑ ඒක.
එහෙම කෙනාට තමයි හිතන කෙනෙක්
කියන්නේ. අන්න එයා අන්න හිතන කෙනෙක් නම් එයා මෙන්න මේකයි කියලා රැඳේ, يعني මෙන්න මේකේ මෙන්න මේකයි මෙහිමයි කියලා රැඳෙන්නේ. අන්නේ හිතන ගතිය. අපි හිතමුම අපි ජීවිතේ උදේට අවදි වෙනවනේ. අවදි වෙනවා, පිරිසිදු වෙනවා, ආහාර අනුභව කරනවා, ඒ වගේ බණ අහනවා ඉන්නේ. ඔය හැම කටයුත්තකම දේවල් පේනවා, ඇහෙනවා. ඒ පෙනෙද්දි පේනවා කියන්නේ මොකද්ද? ඇහෙද්දි ඇහෙනවා කියන්නේ මොකද්ද? වඳිද්දි වඳිනවා කියන්නේ මොකද්ද? නේද? අන්න ඒ වගේ අපිට අපේ ජීවිතයේ යෙදෙන යෙදෙන හැම කාරණයක් අඳිනවා, පළඳිනවා ආදි වශයෙන් ඒ හැම කාරණයක්ම මොකක්ද කියලා හොයන ගතිය. අන්න ඒ මොකක්ද කියලා හොයන ගතියක් එක්ක එයා කිසි දෙයක් එක කොටු වෙලා රාමු ගත වෙලා ඉන ගතියක් එන්නේ නැහැ. ඔන්න කාට හරි මොකක් හරි එකක් එක ඒක හරි, ඒක වැරදි, ඒක සාධාරණ, ඒක අසාධාරණ, මේක හොඳයි, මේක නරකයි කියලා මොකක් හරි විනිශ්චයක් එන්නේ. මොකද මොකක් හරි විනිශ්චයක්, මොකක් හරි නිගමනයක් එන්නේ. අපේ අන්නයා හිතලා නැහැ, සත්‍යවාදී වෙලා නැහැ කියන එකයි. සත්‍යවාදී නම් අන්න වගේ අර වගේ නිගමන එන විදියක් නැහැ. හරි කියලා හරි වැරදි කියලා හරි නිගමන වලට එන විදියක් නැහැ යාට.
ඔය එතන හොඳට පැහැදිලි සංස.
හොඳයි.
තෙරුවන් සරණයි සංස.
කියන ස්වභාවය දැන් තක්ෂණය නැත්නම් අපි එක ගැන විමර්ශනය කරන සම්මර්ශනය කරනවා නැත්නම් ප්‍රතිපුච්ඡානේ
ප්‍රතිපුච්ඡා
විනීතා කියලා තියෙනවා. ඒතර දැන් අපි යම්කිසි දෙයක් අරගෙන අපි කිතුමු දැන් ඇසට පේනවා ශ්‍රවණයට ඇහෙනවා ඒක දෙයක් අරගෙන ඒක විතක්ෂණය කරගෙන යනවා. නමුත් දැන් දර්ශන ඥානයක් තියෙනකොට ස්වාමීන් වහන්සේ මම සවර දේශනවල අහලා තියෙනවා දැන් දර්ශන ඥානයක් තියෙන කෙනාට ඒක දැන් අපි කිව්ව ඇස කියලා පරවන්න ඇස කියලා හොයනකොට දැන් පෙනීම කියන හොයනකොට පෙනීමක්මනේ හම්බෙන්නේ. ඒතර පෙනීමක් හොයනකොට පෙනීම කියන එක අර්ථ දක්වන්න බැරි තත්ත්වයක් ඔගේ එනව නේද? එතකොට ඒක ඒ දර්ශන ඥානය තුළ පිහිටපු කෙනාගේ තියෙන දැක්ම වගේ දෙයක් නේද? සවුනහස ඔතනින් ඉරිප්පෙන්න ඕනේ. පොඩි පොඩ්ඩක් ඒක තේරෙන්නේ.
හරි. හරි ලස්සනයි ප්‍රශ්නය. ඕකේ මේ වසන්ත මහත්මයා මේ අපි චංකී සූත්‍රයට පොඩ්ඩක් අවධානය දීවොත් මම මේ සූත්‍රකාරණයේ ඔව් සූත්‍රකාරණේ ගැන මගේ පහසුව පිණිස විතරයි.
ඔව්
කෙනෙක් ඉන්නවා මේ සත්‍යානු රක්කනා කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ ස්වභාවය තමයි සත්‍ය රකින්නවා. ඔව් ඔන්න සත්‍ය තුන් දෙනෙක් අපි කතා කරනවා. සත්‍යානු රකින්න සත්‍ය රකින්න කෙනා සත්‍යානු බෝධ සත්‍ය අවබෝධ කරගන්න කෙනා ඊළඟට චානුපත්ති සත්‍යර පත්‍ත්‍ච ඒ කියන්නේ රහතන් වහන්සේ වගේ අපි හිමු කියමු නියොනුතුමි කියලා. මොන කරුණු තුනක් කිව්වා? සත්‍යානුරක්කනා සත්‍යානුබෝධ සත්‍යානුපත්ති. මේකේ ඔන්න මම පළවෙනි කෙනා කියන්නම්කෝ. පළවෙනි කෙනා තමයි සත්‍ය රකින්න කෙනා. දැන් වසන්ත මහත්මයා කාරණයක් හැටියට ගත්තේ පෙනීම. يعني ඇහැ කියන්නේ පෙනෙද්දිනේ පෙනීම ගැන හොඳට හොයනවා. අන්නේ හොඳට හොයද්දී අන්න නිර්වචනය කියලා එන්නේ නැහැ. ඕ දෙයක් පැත්තකට අපි යන්නේ නැහැ. දැන් යාට දැන් පෙනීම හරි ඇහිීම හරි දැනීම දැනගැනීම හරි ඕන එක. හරි කන හරි ශබ්දය හරි ඕන දෙයක් එයා විචක්ෂණය කරනවා. එයා හොයද්දී එයා කොටු වෙන්නේ නැහැ. කිසිම විදියකට නිෂ්ඨාවකට යන්නේ නැහැ. හැබැයි නිෂ්ඨාවකට දැන් එයාගේ ස්වභාවයම නිෂ්ඨාවකට නොයන ගතිය. හැබැයි ඒ කියන්නේ එයා සත්‍ය රකින්නවා කියන එකනේ. හැබැයි සත්‍ය රකින්න ගුණයෙන් යුක්ත වුණාට එයාට සත්‍යානුබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සත්‍ය අවබෝධ වෙන්න නම් අන්න එයා යන්නට ඕනි මේ කල්යාණ මිත්‍රෙක්ට යොමු වෙන්න ඕන. ඒක තමයි කියන්නේ මෙන්න මේ වගේ අසවල් ගමක මෙන්න මේ වගේ භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ලෝභනීය ධර්මයන්ට එක යන්නේ නැහැ. ද්වේෂනීය ධර්මයන්ට එක මොහනීය කියන්නේ ලෝභයට අදාළ වෙච්ච කරුණුත් එක ජීවිත චර්යාවෙ උන්වහන්සේගේ නැහැ. මෝහයට අදාළ දේවල් එක යන්නේ නැහැ. ලෝභය ද්වේෂය මෝහය ඒවත් එක යන්නේ නැහැ. අන්නේ ඒ භික්ෂුව ඒ ගුරුවරයා ඒ කල්යාණ මිත්‍රයා මොනවද කියන්නේ කියලා බලනවා. එතකොට ඒ ගුරුවරයා ඒ භික්ෂුව හරි ඒ ගුරුවරයා හරි අන්න උන්වහන්සේ දහමක් පැහැදිලි කරනවා. දහමක් පැහැදිලි කරන මොකද්ද පැහැදිලි කරන ධර්මය? අර දුද්දස කියන දකින්න දුෂ්කර දුරනුබෝධ අටක්කාවචර ඒක මන්තනේ වසන්ත මහත්තයා දන්න ඔය වචන ටිකෙන් කියන කාරණාව. දුද්දස දකින්න දුෂ්කර දුරනුබෝධ අවබෝධයට දුර වෙච්ච අතක් තර්කයක හැසිරීමක් නැති තර්කයක් පැනගින් නෑ එකේ ශාන්ත ප්‍රණීත ඔය විදිහට කියනවනේ නේද පඬිත වේදනී නුවණැත් දැනසින් අවබෝධ කරගත යුතු අන්නේම ධර්මයක් දේශනා කරද්දී එතකොට දැන් මෙයාගේ ස්වභාවයේ සත්‍ය හොයන ගතිය. එතකොට සත්‍ය හොයන කෙනා කියන්නේ සත්‍ය රකින්න කෙනා සත්‍ය හොයන කෙනා සත්‍ය කියන්නේ ගාවට යනවා. අන්නේ සත්‍ය කියන්නේ ගාවට ගියar පස්සේ තමයි අර අනේ සත්‍ය කියන කෙනා ධර්මයක් කියලා දෙනවා. අන්නේ ඒක අර සද්දා ජාතෝ උපසංකමති. ඒ කියන්නේ අර වගේ උතුම් ගුරුවරයෙක් ගාවට ගිහිලා ශ්‍රද්ධාවෙන් එළඹෙනවා, එළඹිලා ඇසුරු කරනවා, ඇසුරු කරලා කන් යොමනවා, කන් යොමලා ඒ ධර්මය අහනවා, අහලා ධාරණය කරගන්නවා, ධාරණය කරලා ඒක ඇතුළාන්තෙන් හෙවීමක් කරනවා. අන්න එහෙම කෙනාට තමයි සත්‍යානු බෝධ වෙනවා කියන බුදුරජාණන් වහන්සේ චංගී සූත්‍රය පැහැදිලි කරන්නේ. සත්‍යානු බෝධ වීම. අන්න දැන් වසන්ත මහත්මයා අහපු ප්‍රශ්නයත් එක්ක පළවෙනි කාරණේ සත්‍යානුපත්ති. එයා සත්‍ය රකින්න කෙනෙක්. පුදුම තරම් සත්‍යානු සත්‍යගරුකයි. ඒ සත්‍යගරුකකම නිසාම එයා කොහොමත් සත්පුරුෂ වෙනවා. සත්පුරුෂ ගුණයන්මයි. හැබැයි එපා ඔන්න දැන් සූත්‍රයේ කියනවා සත්‍යානු රක්කනා වෙච්ච පමණින් සත්‍යානු බෝධ වෙන්නේ නැහැ කියලා කියනවා. සත්‍යානු බෝධ, ඒ කියන්නේ සත්‍යානු බෝධ කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරා කියන තත්ත්වයටපත් වෙන්නේ නැහැ කියලා ඒකේ. ඕ අන්න ඒකට තමයි අර සත්‍යක් හොයන කෙනෙක් සත්‍ය කියන උතුම් කලන මිතුරෙක්ට නැත්නම් ගුරුවරයෙකුට භික්ෂුවකට යොමු වීම වෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ අර මේ අර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ හැම සූත්‍ර දේශනාවකම පැහැදිලි කරලා දෙන්නේ මේක කල්යාණ මිත්‍රයා මතයි දහම තියෙන්නේ කියලා. අන්න එතකොට එයාට ඥාන දර්ශනයක් ඇති වෙනවා මහත්මයා. අන්න එයා ඒ කියන්නේ සත්‍ය හොයන ගතියෙන් සත්‍ය කියන ගුරුවරයෙක්ට යොමු වුණාට පස්සේ ඒ තුලින් අපි අරහලා තියෙන පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ කියලා බාහිරින් මේ පැත්තේ අර හැකියාවත් ගින් යුක්තව බාහිරින් අහනවා. ඇහෙන කාරණයක් එක්කම අනුගත වෙනවා. අන්න එතනින් තමයි ප්‍රඥාවේ දර්ශනී සිද්ධ වෙන්නේ.
සංඝාසෙත් ඒක පැහැදිලි වුණා. නමුත් සංඝාසෙ දැන් මෙහෙම දැන් අපි අහලා තිනවා දැන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාව ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤය කියන්නේ මෙයමයි සත්‍ය කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරලා තිනවනේ එහෙම එපා කියලා නේද සංඝාසෙ. එතකොට එතකොට දැන් දැන් අපි ගත්තොත් එහෙම දැන් ආර්ය පරිශ්‍රණ ආර්ය පරිශ්‍රණ සූත්‍රය දැන් බුදුජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ පරිශ්‍රණයක්. ඒ කියන්නේ ගවේෂණයක් නෙමෙයි, ඉන්වෙස්ටිගේෂන් එකක් නෙමෙයි, මේ එක්ස්පෙරිමන්ට් එක කියන්නේ පරිශ්‍රණයක්. ඒතර මේ පරිශ්‍රණයක කෙලවරක් කියන එකක් දකින්නේ නැහැ නේද? හැබැයි එහෙම දකින්නේ නැති වුණත් දැන් අපි නිවන කරා යනකොට නිවීම කියන්නේ බුදුජාණන් වහන්සේ පැහැදිලි කරලා තියනවා නේද ස්වාමීන් වහන්සේ? මේ ඒතං සන්තං ඒතං පනිතං එදිදං සබ්බ සංඛාර සමතෝ ඒ වගේ විස්තරයක් කියලා තිනවා. එතකොට ඒ දෙකේ තියෙන එතකොට දැන් ඒ කියන්නේ එහෙම අරගෙන එහෙම කරන්න ඕනද නැත්නම් දර්ශන ඥානිය තියෙන කෙනා ඒ කියන්නේ දැන් සංයෝජන ධර්ම වලින් උද්දාම් භාගී වරම් භාගී තියෙනවා. එතකොට අවිද්‍යා සංයෝජනේ දරුණුට මේක ඒ කියන්නේ අවිද්‍යා ඒ කියන්නේ ඒක ඒ කියන්නේ සත්‍ය ඥානය පිහිටන්න ස්වාමීන් වහන්සේ අන්න එතන පොඩ්ඩක් තවත් පැහැදිලි කරන්න. මොකද ඕකටම අර මට මතකයි අපි ස්වාමීන් වහන්සේ දේශනා කළා වාසිත කර්මං දස්සක් කතා කළා. මතකයි අර කොසම්බි සූත්‍රය අරගෙන අර වතුර ඒ ලිඳේ කතා එතන තව ටිකක් පැහැදිලි කරන සානන්සේ ඔය දෙක අතර තියෙන වෙනස දැන් අපි නිවන කියන එක අර්ථ දක්වන එක පැත්තකින් අනිත් පැත්තෙන් ගවේෂණයක් කියලා ගවේෂණයක් නෙමෙයි ඒක පරීක්ෂණයක් කියනවා. එතන හැබැයි ඒක සත්‍ය ඥානය ඒ කියන්නේ දැකපු කෙනාට තමයි දන්න කෙනාට දැක ගන්න පුළුවන් කියලාත් කියනවා. අන්න ඔය උතර පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනද සානන්ස් කරනාගේ දවසක්
කෙරුවන් සරණයි. දැන් අර කෝසම්බි සූත්‍රයේදී මේ උපමාවක් අරගත්තනේ. දැන් කෝසම්බි සූත්‍රයේදී කියනවනේ දැන් කාන්තාර මාර්ගයක යනකොට එයා දකිනවා ලිඳක් තියෙන බව. දැන් ලිඳක් තියෙන බව දැක්ක කියලා කියන්නේ එයාට ආයි මේ තව හොයන්න තරම් දෙයක් නැහැ. ඒ කියන්නේ කාන්තාර මාර්ගයක යනකොට අධික 10කින් පිපාසයකින් තවදුරටත් ආයි බලන්න කාන්තාර මාර්ගයක යනකොට ආයි හැදලා ඉන්නත් බෑ, ආයි තවදුරටත් ඉස්සරහට යන්නත් බෑ. හැබැයි ඒ යන අතරතුරේදී අපි හිතමු ලිඳක් තියෙනවා නම් ලිඳ දැක්ක කියලා කියන්නේ එයාට ආයි නේද පැහැදිලිද?
ඔව් පොඩ්ඩක්
කියන්න සාරස්
වාචින්. ආහා
දැන් එහෙනව නේද? ලින්ද දැක්කා. ලින්ද දැක්ක කියලා කියන්නේ එයාට තවදුරටත් මේ හොයාගෙන යන්න ඕන නෑ. හැබැයි කලයු දැක්ක පමණට එයාට එයා සංසිඳිලා නෑ. ඒ කියන්නේ ඒ කියන්නේ හැබැයි නොසංසිඳී ඉන්නෙත් නෑ. එයාට මොකද තියෙන්නේ දැන්? අපි ගත්තොත් එයාට දැන් වතුර අරගන්න, එයාට බාල්දියක් ලණුවක් දාලා වතුර අරගන්න කෘත්‍යයක් තියෙනවා. එතකොට සත්‍ය දැක්ක පමණින් දැන් ලිඳ දැක්කට පස්සේ ආයේ හොයන එක ඉවරයි. ඒකයි කියන්නේ අපරප්පච්චයා ඥානමේවස්සෙත්ත හොති කියලා කියන්නේ. පරප්‍රත්‍යවශ්‍ය වෙන්නේ නැහැ, යාට ඥානයක් තියෙනවා. හැබැයි එයා දැක්කා දික්ක ධම්මෝ, පත්ත ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝගාල ධම්මෝ, ඔය ආදි වශයෙන් කියන එයා දැක්ක කියලා කියනවා. දැක්කට හැබැයි සංසිඳිලා නැහැ. අන්න එහෙනම් සංසිඳෙන්න නම් එයාට කෘත්‍යයක් තියෙනවා. සත්‍ය විතරක් නෙවෙයි කෘත්‍ය කියලාත් කාරණයක් තියෙනවනේ නේද? එතකොට කෘත්‍ය තමයි, අන්න කෘත්‍යයක් තියෙනවා. දැක්ක පමණින් කෘත්‍යයක් සිද්ධ කරන්න තියෙනවා. අනේ කෘත්‍ය කරාට පස්සේ එයා කොහොමවත් සංසිඳෙනවා. දැන් අපි හිතමු, දැන් අපිට බාල්දියකුත් තියෙනවා, ලණුවකුත් තියෙනවා. හැබැයි අපි ලිඳක් දැක්කේ නැත්තම්, වතුර ජලයේ සහිත ලිඳක් දැක්කේ නැත්තම් අර මොනවා හරි නිකන් හිස් වලකට දාලා වතුර ගත්තට ඒකි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැනේ නේද? ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැනේ. අන්න ඒ නිසා, ඒක එතෙන්දී අපිට හරි වටිනවා, වැදගත් වෙනවා. දැන් අපි ලෝකේ කරන්නේ කියන්නේ වැරදි නෑ, මේවා වැරදි නෑ, වටිනවා. මේ සීලයෙන් උතුම් කෙනෙක්, සමාධියෙන් උතුම් කෙනෙක්, මම මෙන්න මේ පිළිවෙතේ ඉන්නවා, මෙහිමයි. හැබැයි දර්ශනය නෑ. ඒකෙන් මම අරකින් අදහස් කරේ සීලය, කියන්නේ සමාධිමත් බව, ඊට පස්සේ ගුණගරුක බව, සත්පුරුෂකම්, මේවා නොවටිනවා කියනවනේ. මගේ මං කියන එක වැරදි. මොකද මං කියන එක වැරදි වෙන්නේ? ඒක හරි අසාධාරණ කියමු. හැබැයි ඒක ලෝකයේ තුල සත්පුරුෂ භාවයේ ලෝකයේ උතුම් හික්මීම යුක්ත කෙනෙක් වෙන අති උතුම්. නමුත් බුදුරජාණන් වහන්සේගේ නේද, බුදුරජාණන් වහන්සේගේ ඊතර වීමට අදාළව ගත්තට පස්සේ අර දර්ශනයෙන් යුක්ත කෙනාට අර කෘත්‍ය කියන දේ හරිම වැදගත්. ඒක දර්ශනය කියන්නේ වතුර දැක්ක වගේ. වතුර දැක්ක කෙනාට බාල්දියෙන් සහ ලණුවෙන් ප්‍රයෝජනයි. ඒකෙන් බාල්දිය දාලා වතුර ටිකක් අරගෙන පානය කරාට පස්සේ අන්න එයා සංසිඳෙනවා. දැක්ක කියන්නේ සංසිඳනව නෙවෙයි, හැබැයි දැක්කට පස්සේ කරන්නත් යමක් තියෙනවා. එතකොට ඒ කලයුත්ත කරද්දි තමයි සංසිඳි. ඒ ඊට පස්සේ තමයි කියන්නේ කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණියං නාපරං තත්ථයති පජානාති. ඊට පස්සේ තමයි සීති භූතෝස්මි, මං සංසිඳුණා, සිසිල්ලුණා වගේ කියන්න පුළුවන්. දැක්මත් ත්‍ෘත්‍යයක් දෙකම සිද්ධ වුණාට පස්සේ නේද? ඉතින් අර ඒ නිසා දර්ශනය කියන්නේ මූලික වශයෙන් දර්ශනය අපි මූලික වශයෙන් උත්සුක විය යුත්තේ මෙන්න මේ ප්‍රඥාවේ දර්ශනය පිණිසයි. ඒ ප්‍රඥාවේ දර්ශනේ ඉස්මතු වෙනකොට කොහොමත් එයා මේ ඒ ප්‍රඥාවේ දර්ශනේ ඉස්මතු වෙද්දී එයා කොහොමත් ඊතර වීමට යොමු වෙනවම තමයි තින්. ලිඳක් දැක්ක කෙනෙක් මේ වතුර නොවීන්නේ නැහනේ නේද?
නෑ, දැන් ස්වාමීන් වහන්සේ ඒ උපමාවේ තියෙන්නේ එයා කවදාකවත් එයා වතුර දැකලත් නෑ, වතුර බීලත් නැති කෙනෙක් කියලා නේද? මට මතකෙට ටික අදහස් කරලා, එයා වතුර දැකලත් නැහැ, වතුර ඒ උපමාවෙන් තියෙන වතුර දැකලත් නැහැ, වතුර බීරත් නැහැ. වතුර බීරත් නැහැ. වේද බීරත්. එතකොට දැන් එයා කියන්නේ මුල මෙලෝඩියක් දන්නේ නැහැ. එතකොට සත්‍ය ඥානය නැත්නම් නිවීම, නිවන දැකලා ඒ දැකපු කෙනාටනේ කෘත්‍ය තියෙන්නේ. එතකොට දැන් මට මතකයි අනුමුදස්සේ හැමතුරෝ දේශනාවක මම දැන් කියනවා මේ සූත්‍රය මම ඇදෙදී නැසි කියන්නේ දැන් අද බොහෝ දෙනෙකුට අද මේ හැමයි මේ මෙලද මේ බාල්දියයි තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෘත්‍ය කියන්නේ කරන්න උත්සාහ දරන, නමුත් එයා දැකලා නැහැ. අන්න ඒ වගේ උපමාවක් එතන උන්වහන්සේ ඉස්මතු කරන්න උත්සාහ කරනවා. එතකොට සත්‍ය සත්‍ය ඥානය කියන එක උපදවා ගන්න එතකොට දැන් ඒතකොට සෝතාපට්ටියේදී ඒ සාධනහත් ඒ වටික අපිට කියන්න පුළුවන්. නමුත් අර අන්න එතන නේද තියෙන සාධනසේ ඊ කියන්නේ ඒක සත්‍ය ඥානය කියන්නේ දන්න කෙනාට දැක ගන්න පුළුවන්. එතකොට කරන්න කෘත්‍යය තියෙන්නේ පස්සේනේ. නමුත් දැන් ඒක අන්න ඉතන ටිකක් ගැටළු සහගතයි නේද? දැන් අපි හැමතිස්සෙම දැන් අපි දැන් ඒක කියලා මහන්සි දැන් කියන සීල් රකින්න ඕනේ, ගුණධර්ම වඩන්න ඕනේව තියෙනවා. නමුත් දැන් අර සීලේ පරිත්‍යාය නරෝ සපඤ්ඤකෝම කියන්නේ දැන් නුවණ ඇත්තට ඒ කියන්නේ නරෝ සපඤ්ඤස ප්‍රඥාවන්තයාට සීලේ පරිත්‍යාය කියලා කියන්නේ එහෙ පැත්තකුත් මම දන්නේ මම නාසේක දේශනාවල අහලා තියෙනවා. ඉතින් ඒකට ඒක කොහොමද ඉස්මතු වෙන සාමදාස?
ඔන්න දැන් අපි මෙහිමිට අපි මෙහිම ගනිමුකෝ. ඔන්න දැන් අපි පුංචි නිදර්ශනයකට ගත්තොත් දැන් ඔන්න අපි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ඔය විදිහටනේ පොඩක් පිළිවෙල තියෙන්නේ නේද?
එහෙසම්
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. දැන් අපි ඒක මම මෙහිම ගත්තොත් දැන් ඔන්න මට මම ඉන්න ස්ථානයේ ඉඳලා නගරයකට යන්න ඕන. හරිනම් වෙන්න ඕන. ඕකේ මං දුක්ඛ සමුදය පොඩ්ඩක් අමතක කරලා නිරෝධ මාර්ග දෙක විතරක් ගන්නම්කෝ. ගමනාන්තේ තමයි ගමනාන්තේ සහ පාර. දැන් ගමනාන්තයට කලින්නේ පාර හමු වෙන්න ඕන සාමාන්‍ය. මම වැඩ ඉන ස්ථානේ ඉඳලා අපි තුමු අගනගරයට යන්න. අගනගරය තමයි ගමනාන්තය. ගමනාන්තයට කලින් තමයි පාර හමු වෙන්න ඕන.
එහේ
මාර්ගයට පස්සේ ගමනාන්තය. ගමන් කරාට පස්සේ ගමනාන්තය. හැබැයි බලන්නකෝ මේ නිරෝධ මාර්ග. ගමනාන්තය මුලින් කියලා ඊට පස්සේ මේ මාර්ග කියලා
දෙනවා.
හැබැයි එහෙනම් ඔක පිළිවෙල වෙනස් වෙන්න ඕනනේ. හරිනම් දුක්ඛ සමුදය මාර්ග නිරෝධ. අර ඒ විදිහටනේ වෙන්න ඕන. හරිනම්
දුක්ඛ
සමුදය නිරෝධ මාර්ග නිරෝධනේ. පාරට පස්සේ ගමනාන්තය, මාර්ගයට පස්සේ ගමනාන්තය. හැබැයි ගමනාන්තය පෙන්නලා තමයි මාර්ගය පෙන්වන්නේ. ඉතින් එතකොට එතන අර පිළිවෙල යෙදීමේ උනත් අර ඒ කියන්නේ ඥානතෝහම් විකේ පස්සතෝ ආසවානං කයං දන්නහුට දක්නහුට තමයි මේ ආශ්‍රව ශේවීම දේශනා කරන්නේ නේ. අන්න එහෙනම් අපි අර ඒ කියන්නේ අපි හිතමු දැන් අපි සරල උපමාවක් ගනිමුකෝ. දැන් අපි අය අපි ෆෝන් වල එහෙම මැප් එක දාගෙන යන්නේ. එතකොට තමන් ඉන්න තැන ඉඳලා අදාළ තැන හරියට සලකුණු කරන්න ඕන. හරියට සලකුණු කරාට පස්සේ තමයි ගමන් කරන්න වෙන්නේ නේද? ගමනාන්තයේ ඉන්න තැන සහ ගමනාන්තයේ හරියට සටහන් කරාට පස්සේ තමයි ගමන යන්න වෙන්නේ නේ. ගමන් කරන්න
යන්නේ.
එහෙම නැත්නම් ගමනාන්තයේ හරියට ලකුණු නොවුනොත්
යන
තැන දන්නේ නැහැ. නිශ්චයක් නැහැ නේද? ඒ නිසා ගමන කියන්නේ මේක ගමන් කළ යුත්තේ අවසානයේ දැනගෙන. හැබැයි ඊළඟට ඔබ මේ මහත්මයා කියපු වගේම ඊළඟ ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? එහෙම දන්නේ අපි එහෙනම් අපි ඉස්සෙල්ලාම සෝතාපන්න වෙලා ඉන්න ඕනද මාර්ගයේ යන්න?
එහෙම ප්‍රශ්නයක් කියනවා.
දන්න කෙනානේ යන්න ඕන. හරි. එහෙනම් මම පිටුම ප්‍රඥණයි. ඉතින් මට කවදාවත් තියාගන්න බෑනේ. නේද? දන්න කෙනාට නම් ගමනාන්තය තියෙන්නේ. ඒක තමයි ඇත්තම කතාව. සාධාරණ කතාව ඒක තමයි. හරියටම හරි. ඒ කියන්නේ දන්න කෙනාට තමයි යන්න පුළුවන් ගමනාන්තය. හැබැයි නොදන්න කෙනා එහෙනම් එයා හැමදේම එක තැනනේ. එයාට යන්න විදියක් නැහැ. අන්න ඒකට තමයි මම කියන්නේ ගිය අවශ්‍යතාවය. මේකයි අහගෙනයි යන්න වෙන්නේ. ගියපු කෙනෙක්ගේ මම කවදාවත් ගිහිල්ලා නැත්නම් ඒ පාරේ ඒ මාර්ගයේ ගිහිල්ලා නැත්නම් කියපු කෙනෙක්ගෙන් අහගෙන යන්නේ. අන්න එතකොට වරදින්නේ නැහැ. අන්න ඒක තමයි අපි කියන්නේ, අපි හිතමු සෝතාපට්ටි අංග ටිකක් තියෙනවනේ මහත්මයා. මොනවාද මොනවාද මේ මල සූත්‍රේ, මල කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තියෙනවා කල්යාණ මිත්‍රයා සද්ධර්ම නේද, සේවනය, ඊපස්සේ මොකද සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. අන්න හරි. දැන් අපි ඕකේ දැන් මුල ඉඳල මං අඟට කියන්නේ නැහැ, අගේ ඉඳලා මුලට එන්නකෝ. දැන් ප්‍රතිපදාවනේ ඊතර වෙන්න උපකාරයනේ. ඊතර ප්‍රතිපදාව වෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරයක් කරන්නේ නැත්නම්. වෙන්නේ නැහැනේ. එතකොට ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කරන්නම් සද්ධර්මයක් ඇහෙන්න ඕන. හරි. සද්ධර්මය ඇහෙන්න නම් සත්පුරුෂයෙක් අන කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. හැබැයි කල්‍යාණ මිත්‍රයා හමු වෙන්න නම්, يعني කල්‍යාණ මිත්‍රයෙක් නම් සද්ධර්ම, කල්‍යාණ මිත්‍රයා තමයි සද්ධර්මයක් දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාරීත්වයට උපකාරී වෙන, ඊතර වීම කුළු ගැන්වෙන. අන්න එහෙනම් ඒ ධර්මය අහන්න නම් දැන් ප්‍රතිපදාවක් වෙන්න නම් යෝනිසෝ මනසිකාර වෙන්න ඕන. යෝනිසෝ මනසිකාර වෙන්න නම් සද්ධර්මයක් ඇහෙන්නට ඕන. සද්ධර්මය බාහිරින් ඇහෙන කල්යාණ මිත්‍රයාගෙන්. හැබැයි කල්යාණ මිත්‍රයාගේ ගාවට යන්න නම් මේ පැත්තේ සුදුසුකම් ටිකක් තියෙන්නට ඕන. මේ පැත්තේ සුදුසුකම් ටික, මේ පැත්තේ සුදුසුකම් ටික තමයි අර අර සත්‍යවාදී සත්පුරුෂකම. දැන් මම පුංචි නිදර්ශනයක් කියන්නම්කෝ. ඔන්න පහන් දෙකක් තියෙනවා. එකක් දැල් වුණු පහන, අනිත් එක නොදැල් වෙච්ච පහන. ඔන්න දැන් නොදැල් වෙච්ච පහනේ ප්‍රයෝජනයක් වෙන්න නම් දැල් වෙන්න අවශ්‍යයිනේ නේද වසන්ත මහත්මයා? ඔව්. දැන් ඒ නොදැල් වෙච්ච පහනේ, පහන බිඳිලත් නෑ, තෙලුත් තිරෙනවා, තිරයක් තියෙනවා, සුදුසුකම් ඔක්කොම තියෙනවා. හැබැයි සුදුසුකම් උපරිම උපරිම තිබුණත් එයාට යාමම දැල්ව ගන්න පුළුවන්. තිරසන්නේ එයාට යාමම දැල්ව ගන්න බෑනේ නේද? හරි. එහෙනම් එයාට සිද්ධ වෙනවා අර දැල්වෙච්ච පහන ගාවට යන්න නේද? දැල්වෙච්ච පහන ගාවට ගියාට පස්සේ එතන ඒ එයා හැබැයි දැල් වෙන පහනෙන් අමුතු දෙයක් මෙයාට මගෙන් ආලෝකයේ ටිකක් දෙන්නම් කියලා දැල් වුණු පහන නොදැල් වෙච්ච පහනට මොනවද දෙන්නෙත් නැහැ නේ. මෙන්න මගෙන් ආලෝකයක් කොටසක් ඔයා තියාගන්න කියලා දෙන්නේ නැහැ. හැබැයි දැල්වීමට අවශ්‍ය
පරිසරය සකස් කරනවා.
හැබැයි වසන්ත මහත්මයා දැල් අරයට දැල් වෙච්ච පහනට පුළුවන් දැල්වීමට අවශ්‍ය පරිසරය සකස් කරන්න විතරයි. හැබැයි නොදැල් වෙච්ච පහන බිඳිලා නම්, තිරයක් නැත්තම්, තෙල් නැත්තම්, මොනවා හරි අඩුපාඩුකමක් නැත්තම්, මේ මොනවා හරි අඩුපාඩුකමක් තියෙනවා නම්, ඒ කියන්නේ කො බිඳිලා, එහෙම නැත්තම් තෙල් දාලානේ, එහෙම නැත්තම් තෙල් දාලා බිඳිලා දැන් තිරේ තියෙන, අර එයාගේ පැත්තේ උපරිම හැකියාව තියෙනවා. අන්න හරි. එයාගේ ඒ උපරිම සුදුසුකම තිබුණාට, එයාගේ උපරිම සුදුසුකම තිබුණාට එයාට එයාවම දල්ව ගන්න බැරි වෙනවා. අන්න ඒකට මොකද කරන්න වෙන්නේ? අන්න බාහිරකට ළඟකට යමු වෙනවා, නතු වෙනවා. ඒකයි. අන්න හරි. මම ඒකයි අර දැන් මේ නොදැල් වෙච්ච පහනේ සුදුසුකම කියලා කිව්වේ සත්‍යවාදීකමයි සත්පුරුෂකමයි. අන්නේ සුදුසුකම. අන්නේක ඒ දෙක තිබුණ පමණින් එයා යාවම දල්ව ගන්නේ නැහැ. අන්න ඒකට යන්න වෙනවා බාහිරකට අනුගත වෙනවා. යන්න එතකොට බාහිරෙන් මොකද කරන්නේ? මෙයාට දැල්වීමට අවශ්‍ය, එයා මෙයාට මොනවද දෙනව නේ? දැල්වීමට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා.
සකස් කරනවා.
අන්න එතකොට දැල්වෙනවා. අන්න එතකොට තමයි ප්‍රතිපදා. එහෙනම් දැන් මොකද්ද ධම්මානුධර්ම ප්‍රතිපදාව වෙන්න නම් යෝනිසෝ මනසිකාරය වෙන්න. යෝනිසෝ මනසිකාරය වෙන්නම් බාහිරින් හරි ධර්මයක් හිතවත් ඇහි ඉන්නවා. ඇහෙන්න නම් සත්පුරුෂයා ඇසුරු වෙන්න ඕන. ඒ සත්පුරුෂයා දැල්වෙච්ච පහන නම් يعني කල්යාණ මිත්‍රයා දැල්වෙච්ච පහන නම් මම නොදැල්වෙච්ච පහන නම් මගේ ගවර සුදුසුකම් ටික අරගෙන තමයි මම දැල්ෙන්න යන්න ඕන. අපි හිතමු දැල්වෙච්ච පහනක් තියෙන්නේ වූ නමුදු තියෙනවා වුණාට මේ පැත්තේ පහන පළුදු වෙලා ඉරයා කොටයි ඉවසන්තිල් නෑ. එහෙම ඒකයි අර පූර්විකාවදීම මේ ස්වාමින්වහන්සේ උත්සුක කරන්නේ අර සත්‍යවාදී බව හා සත්පුරුෂකම එක්ක යනකොට ඒ සුදුසුකමස් එක ගිහිල්ලා සමීප වෙනකොට දැල්වීම සිද්ධ වෙනවා.
ඒ කියන සවනසාර අර්කීටාගේ සූත්‍රය වගේ සද්දා ජාතු උපසංගමිතී උපසංගමිත පරිපාසිති ඒක ඒ පිළිවෙලට අර්කීටාගේ සූත්‍රය කියන වගේ ඒ ටික ගොඩනගින්න නේද සම්පූර්ණ.
හරියට හරි. මේ වසන්ත මහත්මයා මම ওই කීටාගිරි සූත්‍රය ඉතාම වටින සූත්‍රයක්. කීටාගිරි සූත්‍රයේ ওই සද්දා ජාතු උපසංගමිතී තැනක් තියෙනවනේ. ඒ එතනටත් ඉස්සරහා ටික තියෙනවා චංකී සූත්‍රයේදී. කීටාගිරි සූත්‍රයේ අන්න හරි. අර චංකී සූත්‍රයේ දැන් ඔය සත්‍ය ඒ කියන්නේ එයාගේ සුදු සත්‍ය රකින්න ගුණයේ තියෙන කෙනා තමයි අර කීටාගිරි සූත්‍රයේ සද්දා ජාතෝ කියන්නේ. අර කියන්නේ කීටාගිරි සූත්‍රයේ අර මූලික ස්වභාවය චංකී සූත්‍රයෙන් අරකට මේ සම්බන්ධ කරලා ගන්න පුළුවන්. ඒකට හේතුව මොකද? දැන් කීටාගිරි සූත්‍රයේ භික්ෂුන් වහන්සේලාටනේ කියන්නේ. උන්වහන්සේ පිටේමා කරලානේ. ඒකට එතන උන්වහන්සේලාට ආයි අර පසුවිම කිව යුතු නැහැ. හැබැයි දැන් මේ මොකද්ද දැන් චංකී සූත්‍රයේදී ඔය කාටද ඔය කඳ මේ චංකී බමුණ
කාපටික බමුණනේ කාපටික කියලා.
අන්න කාපටික ඔව් කාපටික මුල් කරලානේ කියන්නේ. අන්න ඒ නිසා යාලට ඒ පිරිස මේ වෙනත් දහමක් ඇසුරු කරන පිරිසන් නිසා එයාලගේ අර පසුබිම කියන සිද්ධ වුණා. ඉතින් අර ඒ නිසා ඒ කියපු කාරණා ටික ඒ කියන්නේ කවුරු හරි සද්දා රුචි අනුසකාකාර පරිවිතක්ක දිටි නිජාන සම්ති වලට යන්නේ නැතුව ඒකෙන් පරිබාහිරව කරුණු ලැබෙන්නේ
නැහැ.
ඉදමින් සත්‍යම් මොගමඥන් වෙන්නේ
නැතුව
නිෂ්ඨාවකට යන්නේ නැහැ. නිෂ්ඨාවකට යන්නේ නැහැ. නිත්‍යං ගතිය යන්නේ නැහැ. හරි ප්‍රබලයි. අර නිෂ්ඨාවකට නොයන ගතියෙන් යුක්ත කෙනා තමයි සද්දා ජාති උපසංකමති
වෙන්නේ.
කීටාගිරි සූත්‍රයට ප්‍රවේශ කාරණය දැන් අපි හිතමු දැන් ලංකාවේ නම් අධිවේගී මාර්ගයකට යමු වුණාට පස්සේ එතන ඉඳලා යෑමක් නේ තියෙන්නේ. හැබැයි එතන ඉඳලා තමයි මාර්ගය පටන් ගන්න. හැබැයි අපේ ගම්මානයක නම් ඉන්නේ ගම්මානයේ ඉඳලා අධිවේගී මාර්ගයේ මේ පිවිසුමට යන්න ඕනේ. අර නිකන් අපි ඉන්න තැන ඉඳලා අපේ ගෙදර ඉඳලා පිවිසුම දක්වා ටික චංකී සූත්‍රය කියනවා. නිකන් උපමාවක් ඉදිරියට ගත්තොත් මොකද මේ කීටාගිරි සූත්‍රයේදී පැහැදිලි කරන්නේ පිවිසුමේ ඉඳලා ගමනාන්තය දක්වා.
ගමනාන්තය දක්වා.
ආනේ
පැහැදිලි නැසන. යා මේක හොඳට පැහැදිලි නැසන ඒ දෙක සම්බන්ධ කරලා ගත්තාම සානාසය මේ දැන් මේ සාකච්ඡාවල තියෙන මේ ඔඩියෝ සුනන්ද මහත්තයා ඔව දානවද නැත්නම් පස්සේ දානවද මොකද්ද මේකේ විකලගේ මේකේ සාකච්ඡාවේ පසුබිම කියන්නේ ඊට පස්සේ අහන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
වසන්ත මහත්තයා මේවා මේ අර රවි මහත්තයාගේ වෙබ්සයිට් එකේ දානවා.
ආ
පරිමග.රවි.ල්
ගියම දානවනේ. හරි හරි හරි. ඒ කියන්නේ දැන් ජාත සාකච්ඡාව තව දසින් දිගින් වගේ දි වටින්නේ නැත්නම් අද වගේ දානවද? නැහැ මට මේක නැතර. පොදුරට. හරි හරි. හොඳයි මත්තේ පින් ස්වාමීනාද බොහොම පින් ස්වාමීනාද ගොඩක් සෑහෙන පැහැදිලි කිරීමක් ඇති කරගන්න උත්සාහ මේ පුළුවන් වුණා ස්වාමීනාද බොහොම පින් තිරුවන් සරණයි.
හොඳයි තිරුවන් සරණයි.
හොඳයි ස්වාමීනාද තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීනාන්සර් එකදම මට ප්‍රශ්නයක් අර චංකී සූත්‍රයේ කිව්වේ සත්‍යානු රක්කනා කියලා එයා බන් පෙනීම ඇසීම යනාදීදී නිෂ්ඨාවට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආ සත්‍ය රකින්න කෙනා කියලා. ඒ කියන්නේ ලෝකයේ තුල ඇතිවන උපේක්ෂාවෙන් ඉන්න කෙනාද?
ඇත්තටම ලෝකයේ තුල ඔව් එයාට එහෙම කියන්න පුළුවන් අම්මා. ඒ කියන්නේ දැන් එයා මේ එයාගේ ස්වභාවය අර සත්‍ය රකින්න ගතිය. එයා ලෝකයේ තුල කියන්නේ මේ එයා මේ කියන්නේ එයාගේ උපේක්ෂ එයාගේ අතින් ඇත්තටම සත්‍ය. දැන් ඔන්න හිතන්න දැන් එයා යමක් මත රැඳෙන්නේ මොකක් හරි යමක් වුණොතින් නේ ඒක හොඳයි ඒක නේද මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක හොඳයි ඒක නරකයි ඒ විදිහට යනවනේ හැබැයි එයාට දෙයක් හැටියට යන්නේ නැහැ එයා නිතරම ඒක මේ අපි හිතමු මෙහෙම දෙයක් නිදර්ශනයක් හැටියට පේන දේ පේන දේ හොඳයි පේන දේ නරකයි කියලා තමයි සත්‍ය රකින්නේ නැති කෙනාගේ ස්වභාවය. එක පේන දේ හොඳයි එක නරකයි. හැබැයි මෙයාගේ ස්වභාවය පෙනීම කියන්නේ මොකක්ද කියලා. පේනවා කියන්නේ මොකක්ද? මෙයා නිතරම බලන මේ මොකද්ද මේක පෙනීම. පේනවා කියන්නේ මොකක්ද? එහෙම හොයනකොට එයා කිසිම මේ හොඳයි කියලා හරි නරකයි හරි කියලා එහෙම යන්නේ නැහැ. එතන ඒ
කියන්නේ ලෝකයේ තුල උපේක්ෂාවට වඩා ටිකක් ඉහළ මට්ටමක්. ඒ කියන්නේ එයා ලෝකයේ තුල උපේක්ෂාව ඇති වෙලා සෙටල් වෙලා ඉන්නේ නැතුව එයා දැන් හොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාට තාම හම්බ වෙලා නැහැ. නමුත් හොයනවා. ඒ වගේ නේද සංඝාස?
අන්න හරි. හොයනවා හොයනවා හමු වෙන්නේ නැහැ. හැබැයි හිමිල
හමු වෙන්නේ
නැහැ. හිමිල නැතර වෙලත් නැහැ.
නැහැ හරි හරි. එතකොට ඊට පස්සේ තමයි අර සත්‍යානුබෝධ කියන එක යා. එතකොට යා ඒ සෙවීම තුලින් යා කල්යාණ මිත්‍රාට යොමු වෙලා අර මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා යා තුන්වෙනි එක් පතත්වේ මට මතක නැහැ ස්වාමීන් වහන්සේ මොකද්ද?
සත්‍යානුපත්ති කියලා කියන්නේ අම්මා අර සද්දාජාතෝ උපසංකමති උපසංකමිත්වා පෛරුපාසති හිම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණාට පස්සේ හරියට කියනවා නම් අර මේ ජලය තියෙන ළිඳ දැකපු කෙනා අනිවාර්යයෙන්ම යමක් කරනවනේ කෘත්‍යයක් කරනවනේ වතුර අරන් බොනවනේ බිව්වට පස්සේ සංසිඳ වෙනවනේ සංසිඳු සංසිඳුනට පස්සේ ආ සංසිඳුන කියලානේ කියන්නේ සත්‍යයටපත් වෙනවා ඒ කියන්නේ සත් ඒ කියන්නේ සත්‍යානු බෝධ කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරගනවා අවබෝධ කරග ඒ කියන්නේ එයාට ආයි හොයන්න දෙයක් නෑ අම්මා. එයා හැබැයි කෘත්‍යයක් කරන්න දෙයක් තියෙනවා. කරලා ඉවරුණාට පස්සේ කියන තියෙනවා එයා වතුර බිව්වා කියලානේ. ඒ කියන්නේ එයා අපි හිතමු අධික 1000ක පිපාසයක හිටියනම් අපිට කියන තියෙන්නේ යාට එයාගේ පිපාසය සංසිඳුණා. එහෙම නේද කියන්න වෙන්නේ නේද?
ඔව් ඔව්.
සංසිඳුණා කියන්නේ අනේ වගේ සත්‍යානුපස්ති සත්‍යයටපත් උනා.
ඒ කියන්නේ යා ඒ කියන්නේ ලිඳෙන් වතුර අරගෙන බිව්වා. ඒ කියන්නේ යාට අර දැක්ක විතරක් නෙමෙයි දැන් සත්‍යානුබෝධ අවස්ථාවේ යා වතුර දැක්කා. එහෙමද ස්වාමීන්
වහන්සේ? ඔව් මේ අපි ඒක සූත්‍ර දෙක ගලපන්න යන්න හොඳ නැහැ. මේ ගලපන්න කියොත් ඉතින් ඒක පරයය දෙකක් තියෙනවා. දැන් සාමාන්‍ය අදහස තමයි අර ලිඳේ වත් කියන්නේ වතුර තිය ලිඳක් දකිනවා කියන්නේ සත්‍ය දැක්ක කියන එක.
හරි හරි හරි.
සත්‍ය දැක්ක.
හරි ස්වාමීන් වහන්සේ.
හරි යන තරම් දෙයක් නේ. මේකේ යම මේ කියන්නේ දැන් මේ අර සත්‍යානු රක්කනා කියලා කියන්නේ අර මේ සත්‍ය හොයන ගතිය. හැබැයි ගුරුවරයෙකුට කල්යාණ මිත්‍රයෙකුට යමු වුණාට පස්සේ තමයි සත්‍යානු බෝධ වෙන්නේ. ඒ කියන්නේ අවබෝධයට පත් වෙන. හැබැයි ඒක එයා මොකද කරන්නේ? එයා ආපහු මේ මාර්ගය වඩනවා ඊට පස්සේ. මම නිකමට පොඩ්ඩක් කියන්නම්කෝ. මේ සුනන්ද මහත්තයා අපිට පුළුවන් මේ මොකද සුනන්ද මහත්තයා පහසුකමක් තියෙනවා නම් චංකී සූත්‍රය ගන්න නැත්නම් මට වෙන මාර්ගින කියන්නත් පුළුවන්. පහසු නම් විතරයි නැත්නම් එපා. පිටගමු. චුට්ටක් උඩට. ඔය තියෙන. ඔය ඉත්තවතාකෝ භෝගතම සත්‍යානුබෝධෝ හෝති. ඉත්තවතා සත්‍යානු සත්‍යමනු උජ්ජති. එත්තාවතාච්ච මයං සත්‍යානුබෝධං පෙක්ඛාම කිත්තාවතානකෝ භෝකතං සත්‍යානුපත්ති හෝති. කිත්තාවතා සච්ච මනු පාපුනාති සච්ච මනු සච්චානුපත්තින් මයං භවන්තං ගෞතම පුච්චමි. අර කිවනේ දැන් අර දැන් සත්‍ය රකින්න ගුණයෙන් යුක්ත කෙනා කල්යාණ මිත්‍රේ ගාවට යනවනේ. ගිහිල්ලා අර සද්දාජාතෝ උපසංකමති උපසංකමිත්වා පෛරුපාසති ඔහොම ගිහිල්ලා අන්තිමට සත්‍ය එයා මේ එයාගේ වැඩපිළිවෙලක් දෙනවා කල්යාණ මිත්‍රයත් එක්ක. පස්සේ කියනවා තේසං ඒව බාරද්වාජය. බාරද්වාජයේ එයම තේසං ඒව ධම්මානං. ඒ ස්වභාවයම ආසේවන ඇසුරු කරන භාවනා බහුලීකම්මා. අර අර කියන්නේ ගුරුවරයෙක් ඇසුරෙන් ලැබපු නුවණක් තියෙනවනේ, ප්‍රඥාවක් තියෙනවනේ. තේසං ඒව ඒ නුවණම ආසේවන ඇසුරු කරමින් භාවනා වැඩිමින් බහුලීකම්මා බොහෝ සේන් කරමින් සත්‍යානුපත්ති හෝති. සත්‍යානුපත්තිය පත්තන එත්තාවතා කෝ භාරද්වාජ සත්‍යානුපත්ති හෝති. එතකින්ම එයා මේ සත්‍යයට පත් වෙනවා. සත්‍ය පාපුණාති එයා මේ සත්‍යානු පාපුණාති සත්‍යයට අනුව පැමිණියා කියලා කියනවා. ඒක තේරුම තමයි අම දැන් ඉස්සෙල්ලාම මේක ඉන්න කෙනෙක් සම්බන්ධ කරලා තමයි මෙතන මේ කියන්නේ. ඒ කියන්නේ ඔන්න සත්‍ය රකින්න ගුණයෙන් යුක්තව කෙනා මොකද කරන්නේ, සද්දාජාත උපසංකමති වෙලා ශ්‍රද්ධාවෙන් අර ගුරුවරයෙකුට කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙලා උපසංකමිත්තා පෛරුපාසති පෛරුපාසෙන්තෝ සෝතෝ දාති ඕති සෝතෝ ධම්මං සුණාති ඔය විදියට කියලා පදන් වීර්ය වැඩිම දක්වාපත් වෙනවා. මේක කියන්නේ මේ පරයයේදී ඊට පස්සේ ඒකම භාවිතා බහුලීකృత කරනවා. අන්නේ භාවිත බහුලීකృత කිරීමෙන් තමයි සත්‍යානුපත්ති සත්‍යනට අනුවපත්වීම වෙන්නේ කියලා කියනවා. ඒකම දිගින් දිගටම භාවිත කරනවා.
හරි සම්මාස හොඳයි.
ඒ සූත්‍රය වටින සූත්‍රයක්. හේතුව මොකද ඒකේ හරි ලස්සනටම මේ ප්‍රතිපදාව මේ දක්වලා තියෙනවා. ඒක ටික පොඩ්ඩක් මේ මම අර හරි ලඝුවට කෙටියෙන් කිව්වේ ලොකු සූත්‍රයක්නේ. ඒ නිසා කරුණාවෙන් යෝජනා කරනවා ඉඳ ඇති වෙලාවක දේශනාවන් අහන නිසා පොඩ්ඩක් අහලා බලන්න. ඒකේ හරි ලස්සන පිළිවෙලක් පෙළ ගැස්මක් ඒ සූත්‍රය තුල අන්තර්ගතයි. ඒක මම කිව්වේ සබ් මේ ශ්‍රවණය කරන හැමෝටම යෝජනාවක් ඇටියටයි සිහිපත් කළේ. ඒක මේ අපේ සාමිනහන්සේ මේ ළඟදී පටන් ගත්ත දේශනා මාලාවම මේ සුතවාරිසාවකෝ කියන ඒ සුතවාරිසාවකෝ දේශන මාලාවෙත් ඔය චංගි සූත්‍රයත් එක්ක කාරණා ටික කිව්වා. කීටාගිරි සූත්‍රයේ කාරණාත් සිහිපත් කළා.
හරි හොඳයි. බොහොම පින් ස්වාමිනාස තෙරුවන් සරණයි. මේ ඒ ටික හරි ලස්සනට අපිට පැහැදිලි වුණා. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි. අද සත්‍යානුපත්ති කියන තැන තමයි මට පොඩි ප්‍රශ්නයක් තියෙන ස්වාමින්වහන්ස. එතන මේ ස්වාමින්වහන්ස දැන් සත්‍ය ආරක්ෂා කිරීම කියන එකේදී දැන් මම හිතන්නේ කී දැන් අර දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන කාරණා හතර ගත්තහම මේ දැන් දැකීම ගත්තොත් එහෙම ඇත්තටම දැකීම කියන එක අපි දෙයක් කරන ලෝක සත්‍යයා ඉන්නේ. එතකොට දැන් දැකීම කියන එක ක්‍රියාවක් ඇත්තටම බැලුවොත් ඒකට අර්ථ දක්වන්න බෑ. ඒකට ලං වෙන්න මේ උපාදාන කරගන්න එහෙම බෑ. පටිච්ච සම්පන්න ධර්මතාවයක් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ඒ தত্ত্বය දකිමින් ඉන්නේ එකද ඒකටත් කියන්නේ මේ සත්‍ය ආරක්ෂා කරනවා කියන එකද ස්වාමීන් වහන්ස? මට අන්න එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඒ කියන්නේ අම්ම දැන් එතෙන්ද කියන්නේ දැන් අපිට ලෝකේ ඕනම කෙනෙකුට අපි ජීවත් වෙද්දී තොරතුරු වෙනවනේ නේද අම්මා? නේද?
එහෙමයි.
ඔව්. එතකොට ඒ තොරතුරු එන්නේ මෙන්න මේ වගේ ශ්‍රද්ධා. අපි හැම දෙයක්ම පැහැදීමෙන් ගත්ත දේවල්නේ තියෙන්නේ. නේද? අපේ ජීවිතේ වුණත් ඕනම දෙයක් අපි ධර්මී ඉගෙන ගනිද්දි වුණත් ශ්‍රද්ධා අපි පැහැදීමෙන් ගත්ත දේවල් ටිකක් තමයි තියෙන්නේ. රුචි අපි කැමැත්තෙන් ගත්ත දේවල් ටිකක් තියෙන්නේ. රුචි අනුසව කියලා කියන්නේ අපි අහපු දේවල් ටිකක් තියෙන්නේ. අපි අහලානේ දැනගන්නේ නැත්තම් දැනගන්න අපිට දැනුම සම්ප්‍රේෂණය වෙන්නේ එක්ක පැහැදීමෙන් ලබා ගන්න ඕන. අපි එහෙම නැත්තම් රුචි කැමැත්තට අනුරූපව මේ අරගන්නට ඕන. එහෙම නැත්තම් මොකද අනුසව අහපු දෙයක් එක්ක තමයි අපි තොරතුරු අරගන්නේ. ආකාර පරිදක් කියන්නේ මම හිතලා කියන්නේ විතර්කණය කරපු විදියක් එක්ක තමයි තොරතුරු ගන්නෙ. එහෙම නැත්තම් දිට්ඨි නිජාන දිට්ඨි කියලා කියන්නේ දැක්ම, නිජාන කියන්නේ වැටහීම, කාන්ති කියන්නේ ඉවසීම. මට වැටහිච්ච විදියට තමයි ඉවසන්නේ. ඔය ටික නැතුව අපිට ධර්මීය සංනිවේදනය කරගන්න ක්‍රමයක් තියෙනවද? නෑ නේද? ඔය කාරණා ටිකින් තමයි ඇත්තටම මේ අපිට මේ ධර්මීය මේ සංනිවේදනය කරගන්න වෙන්නේ. නැත්නම් වෙන ක්‍රමයක් අපිට ඇත්තටම නෑ. ඔන්න සත්‍යානුරක්ෂණා කියන ගතියට ආවට පස්සේ මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. ඔන්න කිත්තාවතා අනබෝ ගෝතම සත්‍යානුරක්ෂණා හෝති. කිත්තාවතා සත්‍යමනු රක්කති. මං සූත්‍රයේ තියෙන තැනින්ම අරගෙන කියන්නම්. එතකොට ලේසි වෙන නිසා මේ සූත්‍රයත් අරගෙනම කරුණු ටිකක් කියන්න. එතකොට ඒ සූත්‍රය අහනවා මම. මේ ඒකේ කියනවා කෙතකින්ද මේ සත්‍ය රකින්නේ කොහොමද කියලා මේකේ අහන්නේ නේද?
එහෙමයි.
හරි. ඔව් සත්‍ය රකින්නේ කොහොමද කියලා ඇහුවට පස්සේ මේ මෙන්න මේ වගේ උත්තරයක් තමයි එතෙන්දී භාග්‍යතුන් වහන්සේ උත්තරයක් හැටියට දෙන්නේ. කෙත්තකින්ද මොකද්ද සත්‍ය රකින්නේ? සද්දාචේපි බාරද්වාජ පුරිසස්ස හෝති. ඒවං මේ සද්දාති ඉතිවද සත්‍යමනු රක්කති. න ත්‍රේවතාව ඒකංසේන නිට්ටං ගච්ඡති. ඉදමේව සත්‍යං මොගමඤ්ඤන්ති. එත්තාවතාකෝ බාරද්වාජ සත්‍යානුරක්ඛනා හෝති. ඔන්න කියනවා සද් බාරද්වාජ ආරයට කියන කාපටිකට කියන බාරද්වාජය කියලා කියන සද්දාචේපි බාරද්වාජ පුරිසස්ස හෝති. ඔන්න මා ඇදහෙලි මෙසේ යයි ඉතින් පුරුෂේකුත්‍ර සැදැහ ඇති වේ නම් මෙසේ බණනුයේ සත්‍ය රකින්නේ වේ. එසේ වොද එතකින් ඒකාන්තයෙන් නිෂ්ඨාවකට නොයයි. ඔන්න බලන ලස්සන කතාවක් කියනවා. සද්දාචේපි බාරද්වාජ පුරිසස්ස හොති. ඔන්න සම දැන් අපිට ධර්මී ඉගෙන ගද්දී උනත් ඕනම දෙයක් ධර්මයේ හරි ලෝකේ ඕනම දෙයක් ඉගෙන ගනිද්දී අම්මා අපිට පැහැදීමේ ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් නේද ගන්න වෙන්නේ?
එහෙම.
අන්න එතකොට කියනවා න ත්වේව තාව ඒකංසේන නිට්ටං ගච්ඡති. හැබැයි ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තට ඒකංසේන ඒකංසේන කියන්නේ මේ ඒකාන්ත වශයෙන්ම නිට්ටං ගච්ඡති. නිෂ්ඨාවකට නිගමනයකට යන්නේ නැහැ කියලා කියනවා. අවසාන තීරණයකට යන්නේ නැහැ කියලා කියනවා. පැහැදිලිද? කොහොමද යන්නේ නැත්තේ? ඉද මේව සත්‍යං මොගමඤ්ඤන්ති. මෙන්න මේකම ඇත්තයි කියලා ඒකාන්ත වශයෙන් නිගමනයකට යන්නේ නැහැ කියලා කියනවා. ඔන්න අපි කවුරු හරි කියන දෙයක් අපි හිතමු ඔන්න දැන් අපේ කල්යාණ මිත්‍රයෙක් හරි ධර්මයක් කියන කෙනෙක් හරි මේ කියන්නේ ඒ කෙනා සැක කරන්න කියන එක නෙවෙයි අම්මා. මේක වැරදිට ගන්න එපා. අපිට ඒ කියන කෙනා කියන දේ කෙරෙහි පැහැදීමෙන් ගන්න වෙනවමනේ නේද? ගන්න වෙනවා. අන්න ඒ ගන්නකොට නත්වේව තාව හැබැයි එතකින්ම ඒකාන්ත වශයෙන් නිගමනයකට යන්න එපාලු. මෙයම සත්‍යයි අනික් ඔබුරු කියලා. එත්තාවතා කෝ බාරද්වාජ සත්‍යානුරක්ඛනා හෝති. එතකින්ම සත්‍ය රකින්න වෙනවා. එත්තාවතා සත්‍යමනුරක්ඛති. එතකින්ම සත්‍ය රකින්නවා කියලා කියනවා. එතකින්ම එතවතාචමයම් සච්චානු රක්කනං පඤ්ඤාපේම. එතකින්ම එයා සත්‍ය රකින්නෝ කියනවා. හැබැයි න තේවතාව සත්‍යානු බෝධෝ හෝති. හැබැයි එතකින් මම සත්‍ය අවබෝධ කරා කියලා කියන්නේ නැහැ කියලා කියනවා. ඔන්න ඒ විදිහටම අම්ම අපි දැන් රුචියෙන් අපි කැමැත්තෙන් ධර්මයක් කියන දෙයක් අහන්න ඕනද නැද්ද? අහන්න ඕන. නැත්නම් අපිට යමක් ලැබ ගන්න විදියක් නැහැ. හැබැයි ඒකාංශේන නිට්ටං න ත්‍වේවතාව ඒකාංශේන නිට්ටං ගච්ඡති වෙන්න බෑ. ඉද මේව සච්චම් මොගමඤ්ඤං කියලා. ආ ඒකාන්ත වශයෙන්ම මේ අනිවාර්යයෙන්ම මේ අවසානයකට නැත්නම් නිගමනයකට යන්න හොඳ නැහැ. මේකම තමයි හරි එක නේද? මේකම තමයි හරි එක කියලා නිගමනයකට යන්න හොඳ නැහැ. නිගමනයකට ගියපු ගමන් මොකද්ද වෙන්නේ? නිගමනයකට ගියපු ගමන්ම එතකොට අපිට වර්ධිනවා. නිගමනයකට යන්නේ නැහැ. එහෙනම් ඒකෙන් අදහස වෙන්නේ මොකද? අරක ප්‍රතික්ෂේප කරනවා කියන එකද?
නෑ
නේද? බැහැර කරනවා කියන එකද? බැහැර කරනවා නෙවෙයි, ඒක සැක කරනවා කියන එකද අම්මා? ඒ කියන්නේ
එහෙමත් නෙවෙයි,
එහෙමත් නෙවෙයි, සැක කරනවත් නෙවෙයි. හැබැයි නිගමනයකට යන්නේ නෑ. ඒක මොකක්ද කියලා විමසනවා. ඒක මොකක්ද කියනවටත් වඩා ඒක කෙසේද කියලායි හොයන්නේ. දැන් අපිට පෙනීම කියන්නේ මෙන්න මේක, මෙන්න මෙහෙම එකක් කියලා කියනවද? පේන්නේ කොහොම කියලා, කොහොමද කියලා හොයනවද? කෙසේද කියලාද හොයන්නේ?
සේ පෙනීම කියලා.
මෙන්න මෙන්න මේ වචනේ මතක තියාගන්න ප්‍රම හොඳට. ලොකු දිග වචනයක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ ඔය සූත්‍ර දේශනා වල ආදි බ්‍රහ්මචාරී පඤ්ඤා සූත්‍රයේදී ඊට පස්සේ නන්දකෝවාද සූත්‍රයේදී ඔන්න ඔය සූත්‍රවලුත් පෙන්නලා දෙනවා. මෙන්න මේ වගේ ඉදං කතං ඉදං බන්තේ කතං ඉමස්සෝ කත්තෝති. ඒකේ සාමාන්‍ය තේරුම තමයි මම ලොකුට ඔන්න කියන්නේ ඉදං කතං. මේක කතං කියන්නේ කෙසේද? මේක මොකක්ද කියන එක නෙමෙයි. මේක මොකක්ද වුණොත් මේක කරගෙන ඒක මොකක්දනේ? ඒක මොකක්දනේ? මේක කොහොමද වුනේ? අපි දැන් ලොකු සයන්හසේ ලස්සන උපමාවක් දෙනවා. ඔන්න දැන් කවුරු හරි ළමයි දෙන්නෙක් ඉන්නවලු. ඒ ළමයි දෙන්නෙක් ඉන්නකොට එයාට මොකක් හරි මේ විද්‍යුත් උපකරණේ, අපි කියන ෆෝන් එකක් හරි මොකක් හරි එක ළමයෙක්ට මේක දුන්නට පස්සේ ඒ ළමයා මොකද කරන්නේ? ඒකෙන් ඒ ෆෝන් එකෙන් කෝල් ගන්නවා, අපි හිතමු සිංදු අහනවා, වීඩියෝ බලනවා, YouTube යනවා. ඒකෙන් වින්දනයක් ඒක මොකක්ද කියලා තමයි එයා හොයන්නේ. හැබැයි ඊට වඩා වෙනස් ළමයෙක් ඉන්නවා කියලා කියනවා. එයා මේක මේ ෆෝන් එක වෙන්නේ කොහොමද? කොහොමද මේක කෝල් වෙන්නේ? මේක මොකද, කොහොමද වීඩියෝ හැදෙන්නේ? මේ ෆෝන් එකක් වෙන්නේ කොහොමද? වෙන්නේ කොහොමද? කෙසේද කියලා හොයන්නේ. අන්න මේ සත්‍ය රකින්න කෙනෙක්ගේ ගතියක් තමයි ආ ඒකෙන් අදහස් කරන්නේ. ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි නේද? එයා පිළිගන්නෙත් නෑ ඒක, ඒකාන්ත කරලා බැහැර කරන්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඒක වෙන්නේ කොහොමද කියලා හොයනවා. ඒක උනේ කොහොමද? වෙන්නේ කොහොමද? දැන් අපි ඇස නම් පෙනීම නම් පෙනීම කියන්නේ මෙන්න මේකයි කියලා නිර්වචනන්නේ. පෙනීම වෙන්නේ කොහොමද? මේකම ඇත්තයි කියලා පිළිගන්නේ නැහැ. හැබැයි ඒකාංශ ඒකාන්ත වශයෙන්ම මේ මොකද්ද මේ නිගමනයකට නිෂ්ඨාවකට යන්නේ
නැහැ. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහෝ පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අම්මා. සුනන්ද මහත්තයා හත්තිපද උපම සූත්‍රයට.
පත්තෝති.
ඒකේ අර්ථය කොහොමද? අර්ථය අන්න ඒකත් හොඳයි, ලස්සනයි. ඉදම් බන්තේ කතං ඉමස්සෝ කත්තෝති. මේකේ අර්ථය මොකද්ද? ඉමස්ස කෝ අත්තෝති කියන එක තමයි කත්තෝති කියන්නේ. මේකේ අර්ථය මොකක්ද? ලස්සනයි ඒ හරීම වටින තැන. කියන්නේ මේ සත්‍යවාදී කෙනෙක්ගේ ලක්ෂණයක ස්වාමී දැන් අර 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 හොයන ගතිය යුක්තෝ දැන් යොමු වෙනවනේ. ඔක තේනවා මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ තියෙනවා. ඒක පළවෙනි දෙවෙනි කාරණේ හැටියට.
හරි හරි. හරි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. එහෙනම් අපි තා කොටසක් බලමුකෝ. ඊළඟට තියෙනවා ඒ නිසා අද මේ උතුම් ගැඹුරු දහම් පරියායක් ඔබට පැහැදිලි කරන්නේ මම හිතන්නේ ඉදිරියට වෙන්නට ඕන නේද? ඔව්. ඒ නිසා අද මේ උතුම් ගැඹුරු දහම් පරියායක් ඔබට පැහැදිලි කරන්නේ ගැඹුරු දහම් පරියායක් කියන්නේ පද ටිකක් ඉගෙනගෙන ඒ පද ටික තහවුරු කරගන්න යන එකට නෙමෙයි. ජීවිත ආධ්‍යාත්මීය අධ්‍යාත්මීය තුල ප්‍රතිපදාවක් එක්ක කිඳා බහින තැනදී. ආයි බලන්නේ ටික. ඒ නිසා අද මේ උතුම් ගැඹුරු දහම් පරයායක් ඔබට මම පැහැදිලි කරන්නේ. ගැඹුරු දහම් පරයායක් කියන්නේ පද ටිකක් ඉගෙනගෙන ඒ පද ටික තහවුරු කරගන්න යන එකකට නෙවෙයි. මොන්දෙන් ගැඹුරු පරයායක් කියන්නේ මේ වචන ඉගෙනගෙන ඒකින් තහවුරු වෙනවා කියන එකම නෙමෙයි. ජීවිත අධ්‍යාත්මිය තුල ප්‍රතිපදාවක් එක කිඳා බහින තැනදී. ඔන්න ජීවිතයේ ඇතුළාන්තයෙන්ම මේක ප්‍රතිපදාවක් එක කිඳා බහින තැනදී. ඒ කියන්නේ ප්‍රතිපදාවෙන් යුක්ත වන්නට ඕන. ලෝකයේ ඉන්න කෙනෙකුට යමක් කියනකොට ඒ කෙනාගේ ස්වභාවයේ එක කරුණු ඉදිරිපත් කරනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ කෙනකෙනා එක එක විදියයිනේ ඒ කෙනාට කරුණු ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරද්දී ඒ කෙනා ඊට අනුව හිතන්න පෙළඹුණාම අන්න ඒ කෙනා ඊට අනුව හිතද්දී ඒ අනුව හිතන්න පෙළඹුණාම විචක්ෂණය කරන්න පෙළඹුණාම ඒ විචක්ෂණයත් එක්ක මාර්ග වැඩපිළිවෙල වන එතර වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ උනත් කවුරු හරි ලෝකේ කෙනෙක් අපි එයා ඇහැගෙන දැන් අපිනේ මේ ඇහැගෙන පෙනීම ගැන ඇසීම දැනීම ගැන නෑ එයාගේ ප්‍රායෝගික ජීවිතයේ මොකක් හරි දෙයක් ඕනම දෙයක් අන්න එතනට එයා ඉන්න මට්ටමින් හිතන්න පෙළඹවීමක් තමයි කරන්නේ. එයා ඉන්න මට්ටමින් හිතන්න පෙළඹවීමක් තමයි ඇතරම කරන්නේ. ඒකෙන් ඈතර කරනවා. එතකොට ඒ කෙනාගේ ස්වභාවය අනුව කරුණ ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරද්දී ඒ කෙනා ඊට අනුව හිතන්න පෙළඹෙනවා. ඒ කෙනා මොකද්ද කරන්නේ? ඒකත් එක හිතන්න පෙළඹෙනවා. විචක්ෂණය කරන්න පෙළඹුණාම ඒ විචක්ෂණයත් එක මාර්ග වැඩපිළිවෙල වන ඈතර වීම සිද්ධ වෙනවා. කියන්නේ ඈතර වීම කරවනවා නෙවෙයි මාර්ග වැඩපිළිවෙල සිද්ධ වෙනවා. මම හිතන්නේ අපි මේ මෑතකදී ඉදිරිපත් කරපු සම්මාදිට්ඨි සූත්‍රයේ සත්‍ය වාරයේදී අපි ඒක ලස්සනට පැහැදිලි කරන්නට යෙදුණා. ඒ වගේම අපි ළඟදී ඉදිරිපත් කරපු 353 ධර්ම සාකච්ඡාවේදීත් අපි ඒ කරුණු ලස්සනට ඉදිරිපත් කරන්නට යෙදුණා. ප්‍රතිපදාවෙන් ප්‍රායෝගිකව මේ නිවන් මඟ වැඩෙන වැඩපිළිවෙලක් පිළිබඳව. එතකොට ඒ ප්‍රතිපදාවෙන් නිවන් මඟ වැඩෙන වැඩපිළිවෙලේදී සම්පූර්ණයෙන්ම ජීවිත පැවැත්මත් එක්කම තියෙන්නේ ඒ වැඩපිළිවෙලට අනුගත වෙනවා කියන කාරණාව. සුනන්ද මහත්තයා එහෙනම් අපි අදට එතකින් නතර කරමු නේද? අද ගොඩක් බොහොම හොඳයි සුනන්ද මහත්තයා පිරිස මේ ප්‍රශ්න ඇහුවා. ඒක තමයි. අර එහෙම සජීවීව කතා බහ කරනකොට මේ හරි ප්‍රායෝගික කියන්නේ ප්‍රායෝගිකයි කියන සජීවී එතකොට හරි ෂෝ. මේ එහෙම නැත්තම් තනියෙන් කතා කරා වගේ වෙනවා. එහෙනම් අදට අවසාන කරමු නේද සුනන්ද මහත්තයා?
හොඳයි නේද? අද අපේ ස්වාමීන් වහන්සේ ඉතාම මේ සරලව තව ගැඹුරින් කරු පැහැදිලි කරලා දීලා උදාර අපි හැම දිනටම ධර්ම ප්‍රීතිය තියෙන විදිහට සාකච්ඡා කරත්වා. ඉතින් අපි හැම දිනම රස කරගත්ත සීල කුසල් අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී දීර්ඝ ජීවනයේ ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ අවබෝධ සඳහා මේ කුසල් හේතු ආශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඊගොම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන් ගුරුවර සාමදනාටමත් මේ පින් අනුමෝදන් කරමින් යටත් උතුම් නිර්වාණය අවබෝධ සඳහා මේ පින් හේතු ආශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමින්
තෙරුවන් සරණයි. විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනාවන් කරන්නට ඕන. අද මේ මහා අටිපදෝපම සූත්‍රය ඇසුරෙන් අපගේ පූජනීය ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නම කියන්නට අවසරයි. අති පූජනීය අලව්‍ය අනෝමදස්සේ ඒ අපේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ විසින් මහා අටිපදෝපම සූත්‍රය පාදක කරගෙන සිද්ධ කරන්නට ඉදිච්ච දේශනාවක් තමයි පාදක කරගත්තේ. ඒ නිසා ඒ අපේ ලොකු සායින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාවන් කරනවා. ඒ වගේම මේ දේශනාව ලේඛනගත කිරීම කරේ ඒ දැනට දැන් පැවිදි වෙනා සිටින ඒ විවේකදාසි ඒ ආයුෂ්මතුන් වහන්සේ උන්වහන්සේටත් බොහෝ මෙත් සිතින් පින් අනුමෝදන් කරන්නට ඕන. මේ ටයිප් කිරීම සම්බන්ධයෙන් ලේඛනගත කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ වැඩසටහනේ මූලිකව පවත්වාගෙන ආවේ අපේ රවි කොග්ගලගේ මැතිතුමා. ඊ සතියේ තුමා සම්බන්ධ වුණා. ඉතින් කොග්ගලගේ මැතිතුමත් මේ වෙලාවේ බොහොම මෙත් සිතින් සිහිපත් කරනවා. සුනන්ද මහත්මයාගේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් හැටියට තමයි මේ කටයුතු සිද්ධ කෙරෙන්නේ. ඉතින් ඒ නිසා මේ කටයුතු සංවිධානය කිරීම නිමිත්තෙන් සුනන්ද මහත්මයාටත් පින් අනුමෝදන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලුම පැවිදි උතුමන්ට ස්වාමින් වහන්සේලා විදුන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් ඒ වගේම ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් හැමෝම දෙනාටම මේ පුංචි උත්සාහය මේ අහිංසක ප්‍රයත්නය ධර්මාවබෝධය පිණිස හේතු වේවා. අද දේශනාවෙන් ඉස්මතු වෙලා අපු කාරණා ටිකක් තිබුණා. දැන් සත්‍යවාදී බව, අර ඒ සත්‍යවාදීත්වයත් එක්ක අර ඒ ලස්සනට සත්‍යවාදී වෙන්නේ කොහොමද කියන කාරණය චංකි සූත්‍රය තුළින් උගුටලා ගන්න පුළුවන්. එතකොට ඒ චංකි සූත්‍රය මං හිතන්නේ පිරිසට අහන්නත් ආපහු පෙළඹවීමක් ඇති වෙන්නත් ඇති. ඒතකොට චංකි සූත්‍රයේ සත්‍යවාදීත්වය තියෙනවා නම් එයාගේ ස්වභාවයෙන්ම සත්පුරුෂකම ඉස්මතු වෙනවා. ඉතින් ඒ සත්‍යවාදී සත්පුරුෂයෙකුට තමයි අන්න සත්‍ය රකින්න කෙනෙකුට තමයි සත්‍යානු බෝධ එහෙම නැත්නම් සත්‍ය අවබෝධ කරගන්න කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙන්නේ. එතකොට තමයි ඒ ධර්මයේ සත්‍ය ඥානයක් හැටියට දර්ශනයක් ඉස්මතු වෙන්නේ. දර්ශනය අනුගමනය කිරීමේදී කෙලෙස් නිවන වැඩපිළිවෙලක් එයාට කරන්න තියෙනවා සත්‍යානුපත්ති වීම පිණිස. එතකොට මෙන්න මේ දේශනාවේ අපේ තාම දේශනාවට සූත්‍රයට යොමු වෙන්නේ නැහැ. නමුත් සූත්‍රයට යොමු වෙන්නට කලින් පදනම හදාගත්ත වටපිටාව පසුබිම්ම ඒ තුල කියනවා හරි ලස්සන කාරණා ටිකක්. සත්‍යවාදීව චංකි සූත්‍රය ආදී වශයෙන් සත්‍යවාදීව සත්පුරුෂ භාවයෙන් යොමු වෙන කෙනාට ධර්මය පිහිටනවා. එතකොට ධර්මය අපිට පිහිටන්න නම් ඒ පසුබිම අවශ්‍යමයි. ඒ පසුබිම තිබුණ පමණින් ධර්මය හෙන්නත් ඕන. ඉතින් අන්නේ ඒ කාරණා පිණිස මේ අද දවසේදී ගත මේ අහිංසක උත්සාහය අපි සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස, ජීවිත අවබෝධය පිණිස, සසරෙන් ඈතර වීම පිණිසම හේතු උපන ශ්‍රේ වේවා. සියලු දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් සඵලමත් වේවා. නිවෙනින් නිවීමට සැනසීමට පත්වෙන්නට මේ පුණ්‍ය ශක්තියෙන් හේතු උපනිශ්‍රය වේවා කියන අදට මෙතකින් සමාප්ත කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
සත්සමිනාසිරත් තෙරුවන් සරණයි. සුනන්ද මාත්‍යරත් දෙහිවින් පින්නයි.
ස්වාමීන් වහන්සේට
සරණයි. තෙරුවන් සරණයි.
සරණයි.